හොඳයි, එහෙමනම් ගෞරවනීය ස්වාමීන් වහන්ස, සද්ධාන්ත පින්වත්නි, අපි නිසරණයේ සෙනසුරාදා පවත්වන ධර්ම සාකච්ඡාවත් එක්කයි මුණ ගැහෙන්නේ. මම හිතන්නේ අපිට ගිය පාරත් මේක පවත්වන්න හම්බුනේ නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් චාරිත්‍රාක් වශයෙන් කරන්නේ යෝගාශ්‍රමීය කතිකාවත හෝ දිනචරියාව මතක් කරගෙන ඊට පස්සේ සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන ඒ ගැන සාකච්ඡා කිරීමයි. ඉතින් අපිට අදර නියමිත යෝගාශ්‍රමීය කතිකාවතේ හෝ දිනචරියාවේ කොටසක් ඉදිරිපත් කරන්න කියලා එහෙනම් මම 13 කොටේ ධම්මසුබද්ද සානාසයෙන් ඉල්ලා සිටිනවා.
අවසරයි සංස. යෝගාශ්‍රමීය කතිකාවත දෙවනි කොටස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සිතේ පරිවර්තනී ඉතා සැහැල්ලු හේහින් ගිහි නොගිහි හැම දෙනෙකු හාම ගේහසිත ප්‍රේමීන් නුසුදුසු යාළුකම් සාදා නොගත යුතු. විෂභාගයන් හාද සභාග වූද බාලතරුණයන් හාද රහස්සි නොබිණිය යුතු. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුන් වත්හුස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යූහෙයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬනගා සිනාව නොකළ යුතු. සල්ලේකං අච්ඡන්තේන අප්පමත්තේන භික්ුණා කප්පියේහින කාතබ්බා ආමිසත්හාය ලෝලතා යූහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතු. දා ගැබ් බෝමලු හැමදමින්ද ගඳ දුම් මල්පහ නෑදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිණිය යුතු. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුයි. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුයි. දරුවන් නැගාල්ලා ආදර නොදැක්විය යුතුයි. අන්‍යයන්ට බාධා ඇතිවෙනසේ නොහැදෑරිය යුතුයි. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජන ආදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාර නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතු. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතු. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතු. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතු. ධර්මයේ පිළිබඳ වූද ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතුව තමන් ඊට සම්බන්ධ නොවිය යුතු. තීරණයට නොබැසිය එහෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු. සෝ භන්තේවං න රාජානෝ මුත්තා මණි විභූසිතා යතහා සෝ භන්තියතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් සීලාභරණය මෙමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණාදිය නොකළ යුතුයි. අත්ත කිලමථානු යෝගයට අයත්වන කෂ්ඨවෘත දුෂ්කරාසනාදිය වාජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුයි. බැහැර ගමන් නැවැත්විය යුතු. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතු. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසන්තානයේ වැටීමටද හේතුවන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතු. තමා වඩන කර්මස්ථාන හා රකිණා ධූතාංගාදී ආචාර උපාධ්‍යාදීන්ටමුත් සෙස්සන්ට නොදැනෙන සේ කළ යුතු. න භික්කවේ කේනචි පරියායේන ජාතරූප රජිතන් සාදී තබ්බං වදාළ බැවින් රන් රිදී මිල මුදල් පිළිගැනීම, මුදල් සම්මාදම් කිරීම, සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම, අරමුදල් පිහිටුවීම, මුදල් ඇනවුම් පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මිහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතු. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුම් ඉදිකිරීම හෝ භාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරු පත්කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතු. නැවතී සිටින තැනකින් අන් තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතු. සේරිචාරිව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමයේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතු. භික්ෂු සාමණේර සංගරණ ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපැවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතු. ගරු උපසම්පදා විනය කර්මය සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත අරාණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මය සිදු කළ යුතු. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මය සඳහා ඇතුළත් කර නොගත යුතු. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතු. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතු. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයනට තුන්යල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතු. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු. මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණුවා ගත යුතු. යෝගාශ්‍රමීය කතිකාවත නිමි.
හොඳයි, එතකොට අපි මතක් කරගත්තේ යෝගාශ්‍රමීය කතිකාවත දෙවෙනි කොටස. එතකොට අපිට ඊළඟට තියෙනවා අපි සරයින් තියාගෙන තියෙන සංගීත සූත්‍රයේ කොටසක් මතක් කරගන්න. අපි මේ වෙනකොට පළවෙනි කොටස එකේ කොටස් ඉවර කළා තියෙනවා, දෙකේ කොටස් ඉවර කළා තියෙනවා, තුනේ කොටස් තමයි සාකච්ඡා කරමින් යන්නේ. එහෙමනම් ඒ සංගීත සූත්‍රයේ අදර නීමිත කොටස ඉදිරිපත් කරන්න කියලා නැවතත් මම ධම්මසුබද්ද සායනාසයෙන් ඉල්ලා සිටිනවා.
ඔසේ සංස දීගනිකාය පාටික වර්ගයේ සංගීත සූත්‍රය තිකනිපාතයේ 362 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමා තයෝ ධම්මා. හැවැත්නි, අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත. එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද, බොහෝ කල් සිටුනෙක් වන්නේද, එසේ සමගව ගැයිය යුතු. ඒ බොහෝ දිනාට වැඩ පිණිස, බොහෝ දිනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනක්ද යත්? තීනි අකුසල මූලානි, ලෝභෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. තීනි කුසල මූලානි, අලෝභෝ කුසල මූලං, අදෝසෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං. තීනි දුච්චරිතානි, කාය දුච්චරිතං, වචී දුච්චරිතං, මනෝ දුච්චරිතං. තීනි සුචරිතානි, කාය සුචරිතං, වචී සුචරිතං, මනෝ සුචරිතං. තයෝ අකුසල විතක්කෝ, කාම විතක්කෝ, ව්‍යාපාද විතක්කෝ, විහිංසා විතක්කෝ. තයෝ කුසල විතක්කෝ, නෙක්ඛම්ම විතක්කෝ, අව්‍යාපාද විතක්කෝ, අවිහිංසා විතක්කෝ. තයෝ අකුසල සංකප්පෝ, කාම සංකප්පෝ, ව්‍යාපාද සංකප්පෝ, විහිංසා සංකප්පෝ. තයෝ කුසල සංකප්පෝ, නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ. තිස්සෝ අකුසල සංඥා, කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා. තිස්සෝ කුසල සංඥා, නෙක්ඛම්ම සංඥා, අව්‍යාපාද සංඥා, අවිහිංසා සංඥා. තිස්සෝ අකුසල ධාතුයෝ, කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු. තිස්සෝ කුසල ධාතුයෝ, නෙක්ඛම්ම ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු. අපරාපි තිස්සෝ ධාතුයෝ, කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. අන්‍යද ධාතු තුනෙක, කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු.
හො, එතකොට අපි මෙතෙක් මේ සාකච්ඡා කරගෙන ආවේ ටිකක් හිතට අදාළ දේවල්. මේ ඒ කියන්නේ දැන් සංකප්ප පැත්තෙන් විස්තර කරනවා. අපි හිතමු කාම සංකප්ප, විහිංසා සංකප්ප, ව්‍යාපාද සංකප්ප, ඔය විදිහට ජාති තුනක් විස්තර කරා. ඊට පස්සේ ඒකම අනිත් පැත්තට විස්තර කරා කුසල් පැත්තෙන්, කුසල සංකප්ප වශයෙන් අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප කියලා. ඊළඟට ඒකෙම තව පැත්තක් සංඥා පැත්තෙන් මතු කරලා තියෙනවා. කියන්නේ කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා කියලා. ඒකෙම කුසල පැත්ත නෙක්ඛම්ම සංඥා, අව්‍යාපාද සංඥා, අවිහිංසා සංඥා කියලා. ඊට පස්සේ ඒකේ තියා ගැඹුරු පැත්තකින් මතු කරනවා ඒවම ධාතු වශයෙන්, කාම ධාතු, විහිංසා ධාතු, ව්‍යාපාද ධාතු කියලා. ඒකෙම කුසල පැත්ත අවිහිංසා ධාතු, අව්‍යාපාද ධාතු, නෙක්ඛම්ම ධාතු කියලා. ඉතින් ඒ ගැන තමයි අපි ඇත්තටම ගිය පාර සාකච්ඡා කළේ. ටිකක් ඕනනම් ඒකත් මතක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කෙනෙක් පුජ්‍යලයක් වෙලා දේවල් දිනු කරනවා, භවනාවක් වඩනවා, නම් ගම් දීගෙන ඉතින් ලෝක කටයුතු කරනවා. අන්තිමට හැබැයි බැලුවාම ඇත්තටම අපේ මේ එකිනෙකාගේ සිත් සතන් තුළ එකන් ධර්මතා රසක් තමයි ඒක අතකින් දිනු වෙන්නේ. අපි තනි තනියෙන් ඒ දේ කරනවා. නමුත් ඒ ධර්මතා ටික දිනු වෙවි ඉස්සරහට එන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා ධර්මයේ ඇතැම් තැම්වලදී සත්වයේ පුජ්‍යලයේ කෙනෙක් කියන ස්වභාවය එතකොට හඳුන්ලා දෙනවා. උදාහරණයක් වශයෙන් ඔන්න ධාතු 6ක් වශයෙන් හඳුන්ලා දෙනවා. ඒ කියන්නේ සතර මහා ධාතුවට එකතු කළා ආකාශ ධාතුවයි විඥාන ධාතුවයි. එතකොට මුළු කියන්නේ සම්පූර්ණ මානසික ලෝකයයි රූප ලෝකයයි මේ දෙකම එකතු කළා කෙනෙක් පුජ්‍යලයේ කියලා තලකන ස්වභාවය ඔන්න ච ධාතුරෝ යන් දහ අයන් වික්කුපුරිසෝ කියලා ඉදිරිය බුදුරජාන් වහන්සේ ධාතු විභංග සූත්‍රයේදී එහෙම සඳහන් කරනවා. එතකොට එතන තියෙන්නේ ධාතු 6ක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ ඒකත් එක්ක ආකාශත් එකතු කරන්න පුළුවන්. මේ විදිහට භෞතික ලෝකය නිරූපණය කරන්න පුළුවන්. ඊට අමතරව විඤ්ඤාණ ධාතු කියලා සම්පූර්ණ එතකොට මානසික ලෝකෙම මේ විඤ්ඤාණ ධාතුවකින් නිරූපණය වෙනවා. ඊළඟට තවත් පැත්තකින් ඕනනම් පෙන්නනවා ච පස් ආයතනෝ කියලා. ඒ කියන්නේ ස්පර්ශ ආයතන 6ක් වශයෙන් පෙන්නනවා. ඒ කියන්නේ ඇස රූප, ඊළඟට කන සද්ද, ඊළඟට දිව රස, නාසය ගඳ සුවඳ, ඊළඟට කය ස්පර්ශ, ඊළඟට මනස ධම්ම. ඒ කියන්නේ මනසට මනසට න ආරමුණු කියලා. ඒතකොට මේ විදිහට යුගල වශයෙන් ස්පර්ශ ආයතන 6ක් වශයෙන් පෙන්නනවා. එතකොට ස්පර්ශ ආයතනයක් කිව්වහම මෙතන තියෙන ඉතින් යුගලයක්. නැතුව තනියෙන් ස්පර්ශයක් වෙන්නේ නැහැ. ඒ යුගලයක් වශයෙන් එතකොට චක්කුසෝත ගහන ජීවහා කාය මන කියලා එතකොට ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ආජ්ජාතික ධාතු, බාහිර ධාතු කියලා සලකන්න පුළුවන්. ඊට පස්සේ එහෙමත් ගෙහිලා තවත් පෙන්නනවා මේ මනසේ හැසිරීම වශයෙන්. අපි ඇහෙන් රූපයක් බලනකොට ඒ හරහා හැසිරෙන ආකාරය, ඊළඟට කනින් සද්දයක් අහනකොට ඒ හරහා හැසිරෙන ආකාරය, දිවෙන් රසක් බලනකොට ඒ හරහා හැසිරෙන ආකාරය, නාසයෙන් ගඳක් සුවඳක් බලනකොට ඒ හරහා හැසිරෙන ආකාරය, ඊට කයෙන් ස්පර්ශයක් ලබනකොට ඒ හරහා හැසිරෙන ආකාරය, ඊනාට මනසෙන් අරමුණක් ගන්නකොට ඒ හරහා හැසිරෙන ආකාරය. එතකොට මෙන්න මේ වගේ මනසේ සිද්ධ වෙන මේ හැසිරීම් මුල් කරගෙනත් මේ සත්වයා, පුඤ්ජලයා, මනුෂයා, දෙවියා වන කෙනෙක්ව හඳුන්ලා තිනවා. ඒක ඔය අටාරස මනෝප විචාරෝ කියලා මේ 18 ආකාරයෙන්කින් වෙච්ච මේ මනසේ හැසිරීම් වශයෙන් පෙන්නනවා. තවත් පෙන්නනවා. එතකොට තවත් ඉතින් ගැඹුරු පැත්තක් පෙන්නනවා. මොකද්ද මේ ධාතු විභංග සූත්‍රයේ? හැම දැන් භාවනාවක් වඩන කෙනෙක් ප්‍රඥා වඩන මාර්ගයක ඉන්නවා. ඊළඟට ඒක ප්‍රඥාවක පිහිටීමක් වශයෙන් පඤ්ඤා දිඨානෝ කියලා හැම පෙන්නනවා. ඊළඟට තව පැත්තකින් ඒ ප්‍රඥාව දිනු කළා යමක් යම් සත්‍යයක් වටහා ගත්තා නම් ඒ සත්‍ය මත පිහිටීම වශයෙන් සත්‍යාදිඨානෝ කියලා එහෙම කොටසක් පෙන්නනවා. ඒ මත පිහිටලා කටයුතු කරන්න කියලා. ඒ මත පිහිටලා කටයුතු කරද්දී කෙලෙස් දුරු කරන මට්ටමකින් චාගාදිඨානෝ කියලා නිකන් අතහැරන පැත්තක්, උපදීන අතහැරන පැත්තක් පෙන්නනවා. ඊට ඒමත් ඒ තුනත් මත තව කටයුතු කරමින් තවදුරටත් ඒ තව ඒ මාර්ගයේ ගමන් කරනකොට ඔන්න ූපසමයක් නැත්තම් කෙලසුන්ගේ දුර්වීමක්, කෙලෙස් සමනේ වීමක්, රාග දේශ මොහ දුර්වියාවක් කියලා ඔන්න උපසමාදිඨානෝ කියලා ඔන්න තවත් කොටසක් එහෙම පෙන්නනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ එක එක ආකාරයෙන් මේ සත්වේ පුජ්‍යලේක් කියන ස්වභාවය විස්ග්‍රහ කරලා තියෙනවා. ඉතින් අද අපි ඇත්තරමයිලා තියෙන ටිකක් මේ සත්ව පුජ්‍යල ස්වභාවයේම නිකන් සාමාන්‍ය සම්මුති මට්ටමින් විස්තර කරන පැත්තක් ගැන මේක දැන් කියන්නේ තවත් අන්තව 13ක්. මේ 13 ඇත්තරම මේ අපි සාමාන්‍යයෙන් කියන කාම ධාතුව, රූප ධාතුව, අරූප ධාතුව. ඒතර කාම ධාතුව කියවහම සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් මේ අපි ඉන්නේ කාම ධාතුවක. ඊළඟට මේක ඉතින් මනුස්ස ලෝකය කියලා කියනවා. ඉතින් මෙතනින් ආ සාමාන්‍යයෙන් බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව නැත්නම් ඒ විග්‍රහයට අනුව සාමාන්‍යයෙන් 31 තලයක් පෙන්නනවා. ඒ කියන්නේ මනුස්ස වාස වශයෙන්. එතකොට කාම ධාතුවට, කාම ධාතුවට එතකොට අයත් වෙනවා. ඒ කියන්නේ සතර අපායක් අයත් වෙනවා. මනුස්ස ලෝකයක් අයත් වෙනවා. ඊළඟට ආයිත් දිව්‍ය ලෝක 6ක් අයත් වෙනවා. ඉතින් ඒකේ නම් ගම් වශයෙන් කියනවා නම් මේ මතකද? අපාය හතරක් පෙනෙනවා. නිරය, තිරිසන්, പ്രേත, අසුර කියලා. නිරය කියන එක තමයි බැලුවාම යටම තියෙන අපාය. ඒක තමයි ලොකුම අපරාධකාරයෝ ටික ඉන්නේ. ඊට පස්සේ තිරිසන් කියන එක ඊට වඩා මට්ටමක්, ඊට වඩා පොඩ්ඩක් උඩින් තියෙන්නේ. උඩින් තියෙනවා කියන්නේ يعني දුක පැත්තෙන් ගත්තොත් අඩුයි කියන්න පුළුවන්. නිරය, තිරිසන්, ඊළඟට പ്രേත කියලා තවත්. ඒතොර තිරිසන් ලෝකේ තමයි ඇත්තරම මේ අපිටත් බලන්න හම්බ වෙන්නේ. ඒ කියන්නේ මනුස්ස ලෝකේට සමගාමීවත් ඒතොර තිරිසන් ලෝකේ යම් ප්‍රදේශයක් තියෙනවා. ඉතින් එතනින් අදහස් වෙන්නේ නැහැ මට නම් හිතෙන විදිහට මේ තිරිසන් ලෝකේ අපි සියල්ල දකින්නවා කියලා. තිරිසන් ලෝකේ බලන්න يعني අපිට විශේෂ නොවන ශේෂ්ත්‍රවල ඕන තරම් ඇති. නමුත් අපිත් එක්ක හැසිරෙන මේ මනුෂ්‍ය ලෝකයේ ඇසුරු කරන යම් තිරිසන් ප්‍රදේශයේ මේ සත්වයන් පිරිසකුත් තියෙනවා. එතකොට අන්න තිරිසන් අපායේ යම් කොටසක් අපිට අහන්න දකින්න හම්බ වෙනවා. නමුත් අපේ ඇහැට පියවි ඇහැට නොපෙනෙන අප්‍රමාණෝ තිරිසන්ගත සත්වයෝ ඉන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ඔය මේ ලක්කන ස්වාමීන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ එහෙම සෑහෙන්න අන්න ඒ වගේ මේ දුක් විඳින නිරාගත සත්වයන්ව දැකලා තියෙනවා. ඉතින් ඒව එකපාරට ප්‍රකාශ කරලා නැහැ මේ මොකද අනිත් අය සැක හිතන නිසා. ඊට පස්සේ ඔන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, භාගතුන් වහන්සේ මම මෙන්න මේ විදිහට ගිජ්ජුකුට පර්වතයෙන් එනකොට මෙන්න මේ වගේ නිරිසතෙක්ව දැක්කා. ඔන්න මේ විදිහට දැවෙනවා, මේ විදිහට පත් වෙනවා, මේ විදිහට ගිනිදල් වෙහිදෙනවා. කී කී ඉතින් අර ඒ තිරිසන් නැත්තම් ඒ නිර සතුන්ගේ විස්තර ඉතින් කියලාත් කියනවා. ඉතින් අන්න ඒ වගේ ඉතින් අනුසාරයෙන් තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ අපිට මේවා පේන්නේ නැහැ. නමුත් එහෙම ස්වභාවයක් තියෙනවා. ඊළඟට ප්‍රේත ලෝක කියලා මේ තවත් ඉතින් යම් කිසි අපි හිතමු ලෝභය විශේෂයෙන්ම වඩලා මේ තණ්හා වැඩලා ඉතින් ඒ අනුසාරයෙන් අපි හිතමු මිය ගියොත් එහෙම ඔන්න සමහරවිට ප්‍රේත ලෝකේ උපත ලබන්න පුළුවන්. ඉතින් ඒ ජීවිතයෙන් සාමාන්‍යයෙන් කියනවා ලොකු බඩක් තියෙන පුංචි කටක් තියෙන කවදාවත් මේ තෘප්තිමත් වෙන්නේ නැති කොච්චර කෑවත් මේක පිරෙන්නේ නැති අන්න ඒ වගේ ප්‍රේතයෝ ඉන්නවා කියලා කියනවා. ඉතින් ඒක ගැන එකwidehatකින් අපි සමහරවිට මේවා මේ අතීත දේවල්ය, මේවා මේ නිකන් හුදු මනක්කල්පිත දේවල්ය කියලා හිතන්න පුළුවන්. නමුත් නවීන විද්‍යාවනුත් ඔය යම් තාක් දුරට තහවුරු කරගෙන තියෙනවා. ඔය මේ පැරාසයිකොලොජි කියලා හැම මේ පැත්තක් කතා කරනවා. දැන් මේ ඒ පැත්තදී හැම දැන් ඔය මේ පිටරට මිනිස්සුත් දැන් මේ පෙරවතේ හඳුනගෙන තියෙනවා. ඒ නිසා අපිට මේ බුදුහාඳුරු කියපු දේ දැන් ටික ටික හෙළි වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉස්සර වගේ මේ බුදුහාඳුරු කිව්ව ප්‍රේත ලෝක නැත්නම් ඔය වෙනම පොතක් තියෙනවානේ මේ පේත වත්තු කියලා. මේ පේත වත්තුවේ හැම තියෙන්නෙම කවුද මුගලන් මහරහතන් වහන්සේ ඒ ප්‍රේතයින් එක කරපු කතාවන්. එතකොට ඒ ප්‍රේතය විස්තර කරනවා මම මේ කාලේ මෙන්න මේ වැරද්ද කරා, මේ කාලේ මේ විදිහට කරා, මේ විදිහට හාමුදුර කෙනෙකුට මෙහෙම කිව්වා, නැත්තම් ස්වාමියාට මේ විදිහට සැලකුවා. ඉතින් ඒ වින්දා මෙන්න මේ ප්‍රේතාත්මේ දැන් මම භුක්ති විඳිනවා කියලා ඉතින් ඒ තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරනවා ප්‍රේතයින්. ඉතින් එහෙම ඉදිරිපත් කරව ප්‍රේත වස්තු රාශියක් ඒ පේත වස්තු කියන පොතේ තියෙනවා. අපි හිතනවා ඉතින් මේවා මේ පසු ආපු දේවල් මිනිසුන්ව බය ගන්නන්න කරපු කියපු දේවල් කියලා. නමුත් මෑත කාලයේදී කරලා තිනවා යම් යම් පරිේශන, ඒ පරිේශන හරහා ඒ කියන්නේ පියවි ඇසර නොපෙනෙන යම් යම් කොටස් හඳුනගෙන තිනවා. ඒ පියවි ඇසර නොපෙනුනාට අන්න ඒ යම් යම් උපක්‍රම හරහා යම් යම් තවත් පැත්තකින් කියනවා නම් අපි උපකරණ හරහා මේ ප්‍රේතයින් හඳුනාගෙන මේ ස්වභාවයන් තියෙනවා. ඉතින් මේ ළඟදී මට හම්බුණා මේ ඒ කියන්නේ පොඩි වීඩියෝ එකක්, ඒකෙදී මේ මිනිස්සෙක් මේ එක ලංකාවේ කෙනෙක් විස්තර කරනවා. දැන් ඔය දැන් මිනිස්සු බොනවනේ, බොන බීලා මේ මිනිස්සු ඒ බොන මොකද්ද මේ මත්පැන් පානය කිරීම හරහාම අපි හිතමු කෙනෙක් මිය ගියොත් එහෙම ඒ මිනිස්සයා ඊළඟට ඒ ඊළඟ ආත්ම භාවයේ පෙරේතෙක් වුණොත් ප්‍රේතාත්මයක උපදිනොත් ඒ මනුස්සයා ඒ මත්පැන් වල සුවඳට ආස කරනවලු. ඒ මත්පැන් වල සුවඳට ආස කළේ ඒ සුවඳ තමයි යාගේ ආහාරය බවට පත් වෙන්නේ. ඉතින් මේ බඳු සුවඳ ආහාරය කරගෙන ජීවත් වෙන ඒ බඳු ප්‍රේත කොට්ටාසයක් පවා ඉන්නවලු. ඒ නිසා අපි හිතන නරකයි මේ අපිට පේන කොටස විතරයි ඔක්කොම තියෙන්නේ කියලා නොපෙනෙන ලෝකයකුත් තියෙනවා. ඒවැයි ඉතින් අප්‍රමාණ දුක් විඳින සත්වයෝ ඉන්නවා. ඉතින් ඒ බොහොම සූක්ෂම ශරීර තියෙන. දැන් අපිට නම් තියෙන බොහොම ඕලාරික ශරීර. අපි මේ කබලින්කාර ආහාරයෙන් යැපෙනවා. නමුත් ඉතින් ප්‍රේත ලෝකවල ඊට වඩා බොහොම සූක්ෂම ශරීර සහිතව ඉතින් මේ ඊටාම සියුම් දෙහකින් යැපෙන සත්වයන් ඉන්න පුළුවන්. ඉතින් ඔය පියංකර මාතා කියලා එහෙම කොටසක් මට මතකයි සූත්‍ර පිටකේ එහෙම එනවා. ඉතින් ඒ වගේ අර යම් යම් ප්‍රේතයන් සම්බන්ධයෙන් දහමේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා එතකොට ප්‍රේත ලෝකයක් ගැනත් ඉතින් එහෙමනම් හිතා ගන්න සිද්ධ වෙනවා. අසුර ලෝකය කියලා තවත් පැත්තක් විස්තර කරනවා. අසුරයන් ඉන්නවා කියලා බොහොම විශාල ශරීර සහිත අසුරයෝ ඉන්නවා කියලා ඉතින් සඳහන් කරනවා. ඉතින් මේක ඒගොල්ලෝ ඇත්තටම මේ දිව්‍ය අසුරද නැත්නම් ප්‍රේත අසුරද නැත්නම් නිරාසුරද කියලා පොඩ්ඩක් එතනත් පොඩි පැටලවිල්ලක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේත් එක්ක බොහෝම හොඳට සාකච්ඡාවලට පැමිණිච්ච දැන් දෙවියන් අසුරයන් අතර ඔය සංග්‍රාමයට පවා මැදි වෙච්ච ඒ අසුරයෝ කොටසක් වෙනම ඉන්නවා. ඒ කොටස මට නම් හිතෙන්නේ ඒගොල්ලෝ දිව්‍ය අසුර කොටසක් කියලා. ඉතින් ඒකේ තමයි ඔය වේපචිත්‍ය අසුරයෝ අසුරේන්ද්‍රය හැම හම්බ වෙන්නේ. දැන් වෙනම මෙතන නම් කතා කරන්නේ මට තේරෙන විදිහට මේ සාමාන්‍යයෙන් අපාය හතර ගැන කියන කොටසදී තියෙන අසුර කියලා සැලකන එකේදී නම් ඊට වඩා වෙනස් කොටසක් කියලා තමයි මට නම් හිතෙන්නේ. එතන එතකොට කතා කරන්න වෙන්නේ යම් කිසි නිරයක් සම්බන්ධයෙන් නැත්නම් යම් කිසි දුකක් විඳින යම් පිරිසක් සම්බන්ධයෙන් තමයි විශාල ශරීර සහිතව දුක් විඳින කොටසක් වශයෙන් තමයි එතන හිතා ගන්න වෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි එනවා දැන් මේ යට ඉඳන් උඩට යන ප්‍රතිලංග ගත්තොත් ඊළඟට එනවා මනුස්ස ලෝකෙට. එතකොට මනුස්ස ලෝකේ දැන් මේ සාමාන්‍යයෙන් කියනවා මේ අපාය ලෝකවලත් සෑහෙන දීර්ඝාෂය තියෙනවා කියලාත් කියනවා. ඇතැම් අපායවල කොයි තරම් දුක් විඳින්නත් මේ මැරෙන්නේ නැහැලු. මොකද මේ තාම පව් ගෙවල ඉවර නැති නිසා. ඊළඟ මරුණත් එතනම උපදිනවලු. ඔන්න ඒ වගේ බොහොම මේ දීර්ඝ විස්තර එනවා ඉතින් ඔය සම්බන්ධයෙන්. ඊළඟට තවත් ඉතින් මනුස්ස ලෝකයට ගත්තොත් මනුස්ස ලෝකයේ මිනිස්සුන්ගේ ආවිෂය ඇත්තටම මේ වෙනස් වෙනවා. කාලෙන් කාලට වෙනස් වෙන ස්වභාවයක් තියෙන්නේ. දැන් අද වර්තමානයේ අපි තුමු 100ක් උපරිම වගේ සැලකුවාට ඉතින් ඕකේ ඉස්සරහට තවත් ඕක අඩු වෙනවා කියලා කියනවා. අවුරුදු 10කට විතරම බහිනවා කියලා කියනවා. කාලයත් එක්ක මේ මිනිස්සුන් අතර තියෙන ගුණදම් පිරිහිලා එන්න එන්න මේ ගැටුම් වැඩි වෙලා ද්වේෂය වර්ධනය වෙලා එහෙම යන්න ඊළඟ පරම්පරාවේ ඔන්න අවශ්‍යතාව අඩු වෙනවා. ඊට පස්සේ ඒ පරම්පරාව ඔන්න යම්ක සිදිර කටයුතු කරනවා. ඊට පස්සේ ඊළඟ උපදින පරම්පරාවේ තවත් අවශ්‍ය අඩු වෙනවා. ඔය විදිහට විස්තර කරනවා. ඊළඟට අවුරුදු 10ක් මට්ටමට දක්වා අඩු වුණාට පස්සේ අවුරුදු 5ේ දරුවන්ව අවුරුදු 5ේ දැරියන්ට විවාහ කරලා දෙනවා කියලා කියනවා. එතකොට ඒබඳු මට්ටමක ඉන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය මුරුග සංවර්සාවක් එහෙම වැහැලා ඉතින් කට්ටිය උණු මරා ගන්නකොට ඔන්න කට්ටියක් යන්තම් බේරලා එකෙන් ඊට පස්සේ ආයෙත් අන්න ගුණයක් පුරන්න පටන් ගන්නවලු. ආයෙත් ඔන්න සත්‍යවාදී වෙන්න උත්සාහත් වෙනවලු. ආයෙත් ප්‍රාණඝාතයෙන් වැළකීලා එන්න උත්සාහත් වෙනවලු. ඉතින් මේ හරහා ඔන්න මේ සීලය ආරක්ෂා කරන්න පටන් ගත්තාට පස්සේ ඔන්න 10 20 වෙනවා 20 40 වෙනවා 40 80 වෙනවා 80 ඔන්න අපිටම තවත් වෙන වැඩි වෙනවා. ඔය විදිහට ගිහිල්ලා ටික ඔන්න අවශ්‍ය වැඩි වෙන්න පටන් ගන්නවා කියලා කියනවා. ඊළඟට අවුරුදු 1000 ඉනන 5000 10000 ඉනන 20000 40000 80000 විතර යනකම්ම මේ අවශ්‍ය වර්ධනය වෙනවා කියලා කියනවා. දැන් ඔය දැන් ඉස්සරහට උපදිනවා කියලා කියන මේ මෛත්‍රී බුදුරජාන් වහන්සේම පහළනවා කියන්නේ අවුරුදු 80000ක් දක්වා අවශ්‍ය තියෙන කාලේ. ඉතින් ඒ නිසා අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ මනුස්ස ලෝකයේ කියන එකේදී එහෙම නිශ්චිත ආයුෂ ප්‍රමාණයක් නැහැ. මනුෂ්‍ය ලෝකයේ ආවශ්‍ය වෙනස් වෙනවා. මේක උඩයට යනවා මේ තනිකර මේ කතිකෙන් බැලුවාම සීලය මතයි ඒක යැපෙන්නේ. කියන්නේ සීලය ආරක්ෂා කරන්න ආවශ්‍ය වැඩි වෙන ස්වභාවයක් තියෙනවා. සීලය පිරිහෙන්න ආවශ්‍ය අඩු වෙන ස්වභාවයක් තියෙනවා. දැන් ඒ කියන්නේ අර අවුරුදු 80000 ඉඳන් ආපස්සරින ගමනේදී ඒකමයි පෙන්වන්නේ. දැන් ඔය අවුරුදු 80000ක් වයස තියෙන කාලෙදී ඔන්න චක්‍රවර්ති රජ කෙනෙක් එහෙම ඉන්නවලු. ඊට පස්සේ ඒ රජුරන්ගේ පුතා මේක එච්චර මේ හරියට කරන්න නැති වීම නිසා ඔන්න රටේ මේ හොරකම් එහෙම වැඩි වෙනවලු. ඉතින් හොරකම් වැඩි වෙන ගත්තට පස්සේ දැන් අන්න ආයුධ නිපදවනවලු. මේ හොරකම් වලින් බේරෙන්නයි හොරුන්ට දඬුවම් දෙන්නයි ඔන්න ආයුධ නිපදවනවලු. එතකොට ඔන්න ආවිෂ අර 80000ක් ආවිෂ තිබුණා මේ පරම්පරාවේ. මේ පරම්පරාවෙන් ඊට පස්සේ පහළ වෙන ඊළඟ දරු පරම්පරාව ඔන්න 40000කට ආවිෂ බහිනවයි කියලා කියනවා. ඊට පස්සේ ඔන්න මේ 40000ක් ඉන්න කාලෙදී ඔන්න ඒ අය අතරින් තව ප්‍රාණඝාතය වගේ දේවල් සිද්ධ වෙනවා. ඊළඟට ප්‍රාණඝාතයෙන් බේරෙන්න කියලා බොරු කියනවා. ඊට ඕනෝන් අතර ප්‍රශ්න ඇති වෙලා ඔන්න කේලාම් කියනවා. ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවා. තව තව 20000 10000 වෙනවා. 10000 5000 වෙනවා. 5000 1000 වෙනවා. දැන් 2500 වෙනවා. 2500 1000 වෙනවා. තනිකරම බැලුවහම මේ පිරිහීම වෙතලා තියෙන්නේ මේ විශේෂයෙන්ම සීලය හරහායි. ඒතකොට මේ සීලෙන් තමයි එකතකින් අපේ අවශ්‍ය තීරණ වෙලා තියෙන්නේ. ඒතකොට හිතා ගන්න බැරිමත් නැහැ. අපි සීලයක් ආරක්ෂා කරනවා නම් ඉතින් සියලු දෙනාම එකට සීල් රකින්නවා නම් එතකොට ඔනෝන් ගැන විශ්වාසයෙන් නැත්තම් Tamanට කිසිම හානියක් වෙන එකක් නැහැ කියලා ඔනෝන් ගැන විශ්වාසයෙන් පැහැදිලි මනසකින් විශ්වාසවන්ත මනසකින් ඉන්න පුළුවන්. නමුත් අපි හැමතිස්සෙම නිකන් කැළඹිලා අපිට අපි ගැන විශ්වාසයක් නැහැ. අපේ හිතත් නිරන්තරයෙන්ම අපිටම චෝදනා කරනවා. ඊළඟට වෙච්ච වැරදි ගැන පසුතැවෙනවා. ඉතින් එතකොට ඉතින් අර කතකෙන් බැලුවම ඇතුලේ තියෙන රුධිර ධාතුව මේ හැම තිස්සෙම දූෂිත වෙලාමයි තියෙන්නේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ආවිෂ අඩු වෙනවා. ඉතින් ඔන්න ඔයගේ පැත්තක් තමයි පෙන්වන්නේ. ඒ නිසා මේ මනුස්ස ලෝකයේ දිහා බැලුවම මනුස්ස ලෝකය බොහොම විචිත්‍රයි. එතකොට මේ වගේ අඩු වැඩි වීම සිද්ධ වෙනවා. ඒ වගේමයි මිනිස්සෙයින්ට සාමාන්‍යයෙන් එතකොට දුක සැප දෙකම නිකන් යම් පමණකට භුක්ති විඳින හම්බ වෙනවා. ඒකාන්ත වශයෙන් දුක් විඳින කෙනෙක් හෝ ඒකාන්ත වශයෙන් සැප විඳින කෙනෙක් නැහැ. තොර සැප දුක කියන එක එතකොට මේ භුක්ති විඳ ගැනීමේ අවස්ථාව සැලසෙනවා. දැන් අපාය ගත්තොත් එහෙම සම්පූර්ණයෙන්ම අපාය ලෝකවල ඉතින් දුක පමණමයි කියලා කියන්න පුළුවන්. අතෝරක් නැතුව දුකමයි තියෙන්නේ. ඊළඟට මනුස්ස ලෝකේ ගත්තොත් ඉතින් මේ සැප දුක දෙකම තියෙන හින්දා එකතකින් මේ සංසාර ගමනේ හම්බ වෙන අපිට එක කේන්ද්‍රස්ථානයක් කියන්න පුළුවන්. මොකද අපි සම්පූර්ණයෙන් අපාගත වෙලා දුක් විඳින සත්වයක වශයෙන් ඉන්නකොට මේකෙන් ගැලවීමක් ඇත්තෙම නැහැ. ඒතර දුක් විඳින්නම විතරයි වෙලා තියෙන්නේ. හැමදාම ඉතින් බැටකනවා මිසක් මේකෙන් ගැලවීමක් ගැන හිතන්න විදිහක් නැහැ. ඊළඟට ඒකේ අනිත් පැත්ත දිව්‍ය ලෝකේ ගත්තොත් එන්න දිව්‍ය ලෝකවල ඉතින් කට්ටිය නිරන්තරයෙන්ම සැප විඳින මට්ටමකින් ඒකෙන්ම අභිරමණය කරමින් ඉන්න මට්ටමකදී ඔන්න මේකෙන් ගැලවීමක් ගැන හිතන්න විදිහක් නැහැ. මොකද දුකක් නැහැ. දුක නැත්තම් ඉතින් ගැලවීමක් අවශ්‍ය නැහැ. පුළුවන් තරම් සැප විඳින එකයි කරන්නේ. ඉතින් එතකොට මනුස්ස ලෝකයේ ඉතින් ඔය දෙකම තියෙනවා. ඒ නිසා අපිට යම් පමණකට සැපකුත් තියෙනවා, අන්න යම් පමණකට දුකකුත් තියෙනවා. එතකොට මේ සැප දුක තියෙන නිසාම අන්න මේ මනුස්සයින්ට එකතකින් මේ සංසාර දුකක් කියන එකක් තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසාම ඉතින් ඔය දිව්‍ය ලෝකෙන් චුත වෙන දෙවියන්ට ආරාධනා කරනවා කියන මනුස්ස ලෝකේ උපදින්න කියලා. මොකද එතකොට තමයි අන්න මනුස්ස ලෝකේ යම් අවබෝධයක් ඇති කරගෙන බුදුරජාන් වහන්සේ ගැන එහෙම ශ්‍රද්ධාවක් ඇති කරගෙන ඉතින් මේ සංසාර දුකෙන් අත මිදෙන්න යම් කිසි උත්සාහයක් දරන්නේ. අර මනුස්ස ලෝකෙන් පස්සේ ඔන්න හම්බ වෙනවා මේ යටම තියෙන බුම්මාටු දෙවියෝ ආහාර මෙහිම කතා කරනවා. ඒ කියන්නේ දේව ලෝක වෘක්ෂ දෙවියෝ බුම්මාටු දෙවියෝ ඒ විදිහට ඉතින් මේ පොළව ආශ්‍රිතව ඉන්න දෙවියෝ ගැන එහෙම කතා කරනවා. ඉතින් ඒකේ යම් තලයක් පෙනෙන ඔය චාතුම් මහරාජික දෙවියෝ කියලා. ඉතින් මේ චාතුම් මහරාජික දෙවියෝ කොටසක් වශයෙන් පෙන්වන සමහරලාට ඔය මේ සංගීත රාවයන්ට එහෙම කැමති ඔය එහෙම කට්ටියක් හුඟක් ඉන්නයි කියලා කියනවා. බුම්මාට මේ මොකද්ද මේ චාතුම් මහරාජික දෙවියෝ. ඊට පස්සේ තව ඊළඟ දෙවියෝ ලෝකයක් පෙන්නනවා තාවතින්ස දෙවියෝ කියලා. ඒකේ ඔය අපේ සක්‍ර දෙවියෝ එහෙම ඉන්නවා කියලා කියනවා. ඊළඟට තුසිත දෙවියෝ වෙනම කොටසක් ඊළඟ මට්ටම වශයෙන් තුසිත දෙවියෝ ලෝකේ පෙන්නනවා. තුසිත දෙවියෝ ලෝකේ තමයි සාමාන්‍යයෙන් බෝසත්වරු එහෙම ඉන්නවා කියලා කියන්නේ. බෝධිසත්වයන් වහන්සේලා තුසිත දෙවියෝ ලෝකේ තෝරගන්නවා කියලා කියනවා. ඊළඟට තවත් ඊළඟ මොකද යාමද? යාමනේ. යාම ලෝකේ ඊට පස්සේ තියෙනවා. ඒක ඊටත් වඩා සූක්ෂමයි. ඒ කියන්නේ දැන් මේ දිව්‍ය ලෝකවල යහට යහට යන්න යන ආවිෂ ප්‍රමාණයත් වැඩි වෙනවා. ඊළඟට සැපයත් බොහොම සූක්ෂම බවට පත් වෙනවා. ඒතොර දෙවියන්ගේ ඒ ඕපපාතික ශරීර තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපි වගේ මේ මෞකසින් බිහි වෙන ස්වභාවයක් නැහැ. ඕපපාතිකවම තමන්ගේ කර්මානුරූපව ෂණිකව පහළ වෙනවා. ඒතොර ආවිෂ ගෙවිල යනකොට ඒගොල්ලන්ගේ ශරීර දුර්වර වෙන්න නැත්නම් ඒ ඇඳන් ඉන්න ඇඳුම් මේ දුර්වර වෙන්න පටන් ගන්නවා කියනවා. මේ කිහිරි වලින් දාඩි දාන්න පටන් ගන්නවා කියනවා. අනේ එතකොට තේරුම් ගන්නවා කියනවා මගේ ආවිෂ පිරිහිලා කියලා. ඉතින් එතකන් හැබැයි හුඟක් කාලවට සැප විඳින්මින් තමයි ඉන්නේ සම්පූර්ණයෙන්ම. ඉතින් අර සැපවලටම මුලා වෙච්ච ගතියක් සැපවල අතරමං වෙච්ච ගතියක් තමයි තියෙන්නේ. සැපෙහි අතරමං වෙලා අර කිඩ්ඩා පදූසික කියලා එහෙම මේ දෙවියෝ ස්වභාවයක් ගැන කතා කරනවා. මේ ක්‍රීඩාවන් වලම යෙදි ඉන්නවලු අන්තිමට මේ කන්න බොන්නත් අමතක වෙලා. ඉතින් බඩගින්නේ මැරෙනවලු. මොකද මේ ක්‍රීඩා කර කර ඉන්නවා මේ කන්න අමතක වෙලා. එච්චරට ජොලියේ ඉන්නේ. එච්චරට සතුටින් ඉන්නේ. එච්චරට ඉතින් අර ඒකටම ලොල් වෙලා සැප විඳින්න ඉන්නවා. අන්න කන්නවත් මතක නැහැ. ඉතින් කන්න වෙලාව මදි වෙලා මැරෙනවායි කියලා කියනවා. චුත වෙනවායි කියලා කියනවා. ඉතින් ඔය තරම් තියාතින් අර මුලා වෙච්ච ස්වභාවයක් තියෙනවා ඉතින්. ඉතින් ඔය යම් යම් සූත්‍ර වල එහෙම ඉතින් දෙවියෝ ඇවිල්ලා බුදුරජාන් වහන්සේව හම්බෙච්ච කතාවන් විවිධාකාර ප්‍රශ්න අහපු කතාවන් බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ කාලසටහනේ මේ පූර්ව යාත්‍රිය මේ උදේම කාලේ කියන්නේ මිනිස්සෙන්ට ධර්ම දේශනා කරන්න කලින් උදේම කාල පරිච්ඡේදයක් දෙවියන් සඳහා වෙන් කරගෙන තිබුණා කියලා කියනවා. එතකොට බුදුරජාන් වහන්සේව හම්බ වෙන ජේතවනාරාමේට රහත්පස ආලෝක කරගෙන දෙවියෝ හැම පැමිණිලා ඔය මංගල සූත්‍රය හැම ඔක්කොම ඉතින් ඒ දෙවියන්ගේ ආරාධනාවෙන් තමයි දේශනා වෙලා තියෙන්නේ. ඊට අමතරව ඉතින් තවත් දෙවිවරු හැම ඇවිල්ලා තිනවා ඇතම් සාමීන් වහන්සේලා පව හම්බෙන්න. උදාහරණයක් වශයෙන් ඔය සමිද්දි සූත්‍රයේදී සමිද්දි සාමීන් වහන්සේ හැම හුදෙකලා ඉන්න ලාගුණ දෙවි කෙනෙක් හැම ඇවිල්ලා ඒක දේවල් කියනවා. ඊළඟට තවත් සූත්‍රවල දෙවියෝ ඇවිල්ලා ඔන්න දැන් උදාහරණයක් වශයෙන් ඔය බද්දේකරත්ත සූත්‍රය. බද්දේකරත්ත සූත්‍රයේදී හැම එතෙන්දිත් දෙවියෝ තමයි ඇවිල්ලා උනන්දු කරන්න මේ බද්දේ කරත්තේ ඉගෙන ගන්න කියලා. භික්ෂුන් වහන්සේ මට මතකද සමිද්ද සාමින් වහන්සේට කියනවා මේ ඔබ වහන්සේ දන්නවද මේ බද්දේ කරත්ත? ගාතාවන් දන්නවද? උද්දේශය දන්නවද? ඒකේ විභංගය දන්නවද කියලා අහුවම උන්වහන්සේ කියනවා මම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආයෙත් මේ එයා ඒ දෙවියගෙන් අහනවා දේවතාවියක් කියලා තමයි කියන්නේ. ඒ දේවතාවි දන්නවද කියලා අහම ඉතින් එයාත් දන්නේ නැහැ කියනවා. ඊට පස්සේ තින් මේ ඒ దేవතාවිය හැබැයි උනන්දු කරනවා මේ සමිද්දි සාමීන් වහන්සේව මේ බද්දේ කරත්තේ ඉගෙන ගන්න. මේක පූර්ව බ්‍රහ්මචර්යයට මේ අනිවාර්යෙන් ප්‍රයෝජනයි, මේ බ්‍රහ්මචාරී ජීවිතයට මේ මහානකමල අතිශය ප්‍රයෝජනයි කියලා අන්න උනන්දු කරනවා මේ බද්දේක රත්ත ඉගෙන ගන්න කියලා මේ සමිදි ස්වාමීන් වහන්සේ. ඔය වගේ කතා ප්‍රවෘත්ති තියෙනවා. ඊළඟට තවත් බද්දේක රත්ත සූත්‍රයක් එනවා මට මතක විදිහට, ලෝමසකංගිය බද්දේක රත්ත සූත්‍රය. ඒකෙදි චන්දන කියලා දිව්‍ය පුත්‍රෙක් ඇවිල්ලා තමයි මේ ලෝමසකංගිය කියන ඒ ස්වාමීන් වහන්සේට බද්දේක රත්ත ඉගෙන ගන්න කියලා මේ උනන්දු කරවන්නේ. ඔන්න වගේ ඒ කතකෙන් අපිට කියන්නේ භික්ෂුන් වහන්සේලාට දෙවියෝ ඇවිල්ලා මඟ පෙන්වපු තැන් නැත්තම් ඒ බ්‍රහමේ යෙදෙන්න උනන්දු කරපු තැන් එහෙමත් තියෙනවා. ඕකේ අනිත් පැත්තකුත් තියෙනවා. ඇතැම් වෙලාවට දෙවියෝ වැරදි අදහස් දීපු පැතිත් තියෙනවා. දැන් ඔය කවුද තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ නාලා ටිකක් විවේකයෙන් ඉන්නකොට ඇවිල්ලා කියනවා, ඔබ මේ තරුණ වයසේ මේ මොකද්ද මේ පේන දේ දකින් මේ පේන දේ පැත්තක දාලා නොපෙනෙන දෙයක් ගැන හිතන්නේ මොකද? මේ කාලික වූ දේ පැත්තක දාලා අකාලික දෙයක් හිතන්නේ කොහොමද? ඔන්නෝම කියලා නිකන් අධර්මවාදී කතාවක් කරනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, නෑ මේ මම මේ අකාලික වූ දෙයක් හිතන්නේ ඔන්නෝම කියලා බොහොම ගැඹිර විදිහට මේ දෙවියන්ට උත්තර දෙනවා. ඒ නිසා දෙවියෝ අතරත් එක අතකින් බැලුවාම දහමට ලැබි පිරිසක් ඉඳලා තියෙනවා. ඉන්නවා. ඒ වගේමයි දහම ගැන ඒ තරම්ම අවබෝධයක් නැති කාමයන් ඔස්සේම දුවන යම් පිරිසකුත් ඉන්නවා. ඉතින් ওই විදිහට එතකොට දිව්‍ය ලෝක හයක් පෙන්නනවා. මේ නම් වශයෙන් ගත්තොත් මොකද්ද චාතුම් මහරජික කියන් බලන්න පොඩ්ඩක්. මුලින්ම පටන් ගන්නේ චාතුම් මහරජික, තාවතින්ස, යාම, තුසිත, අනිම්මාන රති කියලා තවත් කට්ටියක් ඉන්නවා. මේ ඒගොල්ලෝ තමන්ටම පුළුවන්ලු තමන්ගේ විමානෙම හදාගන්න, තමන්ගේ තමන්ට කැමති දේවල් නිර්මාණය කරගන්න පුළුවන්. නිර්මාණය කරගෙන අන්න එතනින් සතුට වෙනවා කියලා කියනවා. නිම්මාන රති දෙවියෝ කියලා පිරිසක්. ඊට පරනිම්මිත වසවර්ති කියලා තවත් දෙවි පිරිසක් වෙන්නනවා. මේ ඒගොල්ලන්ට අනිත් අය හදලා දෙනවලු. අනිත් අය විමාන හදලා දෙනවා. ඒගොල්ලෝ සතුටින් ඉන්නවා. ඉතින් ඒක තමයි ඔය මාර දිව්‍ය පුත්‍රය හැම ඉන්නවයි කියලා කියන්නේ. ඉතින් ඔය විදිහට දිව්‍ය ලෝක හයක් වෙන්නනවා. ඊට පස්සේ ඇත්තරම බ්‍රහ්ම ලෝක ගැන මේ දහමේ විස්තර වෙනවා. බ්‍රහ්ම ලෝක ගත්තොත් දැන් ඊට පස්සේ තමයි ඇත්තරම මේ දැන් මෙතෙක් අපි කතා කරේ කාම ධාතුව ගැන. කාම ධාතුවේ ස්තර නැත්තම් කොටස් 11ක් කතා කරන්න පුළුවන්. දිව්‍ය ලෝක 6යි, මනුස්ස ලෝකයයි, ඊළඟට අපාය 4යි වශයෙන් ප්‍රධාන වශයෙන්. ඉතින් අපාය ගැන හිම කියද්දී ඊටත් වඩා තව විස්තර සඳහන් වෙනවා. මේ මොකක්ද ඒකට කියන්නේ, මේ මතකද මේ පඤ්ඤා ලෝකයස්ම අපාය විස්තරේ එහෙම මතක නැද්ද? ඒකේ පෙන්වන්නේ ධර්ම මේ මොකද්ද දේවදූත සූත්‍රය එහෙම එනවනේ ධර්ම. තව ඒ අපායට ආසන්නව තව තියෙනවා කියනවා. මේ මොනවද ඒවට කියන්නේ? ඔසුපත්තිර කියලා නේ. ඒක තමයි. ඒ කියන්නේ අපි සාමාන්‍ය එක අපායක් සැලකුවාට සාමාන්‍ය මුළු එකට කියනවා නිකන් නිරය කියලා. හැබැයි මේ නිරයේම තව තව කොටස් තියෙනවා මම හිතන්නේ නේ. තව තව ආසන්නේ 16ක් තව තියෙනවා කියලා නේ. 16ද 8ක්ද? ඈ? 128ක්ද? අන්න ඒක තමයි. ඉතින් මේ බැලුවාම හරීම පෘතුල මේ එකක් දර්ශනයක් පෙන්වන්නේ. ඉතින් අර දල වශයෙන් තමයි 11 තලයක් තියෙනවා කියලා කාම ලෝකේ කියන්නේ. ඊට පස්සේ බ්‍රහ්ම ලෝකය කොටස ගත්තාම තනිකරම ධ්‍යාන පැත්තෙන් තමයි කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ හැම ධ්‍යානයකටම අදාළව පෙන්නනවා මේ මට්ටම් තුනක්. ඒ කියන්නේ ඕමක මට්ටමක් තියෙනවා, මජ්ජිම මට්ටමක් තියෙනවා, ඊළඟට උත්කෘෂ්ඨ මට්ටමක් තියෙනවා. අපි තුමු යම්සි කෙනෙක් ප්‍රථම ධ්‍යානය ලාවට වඩාගෙන තියෙනවා. හැබැයි ඒක එයා බහුලීකృత කරලා තියෙනවා. ඒක මොකක්ද ඒකට කියන්නේ මේ වශයෙන් මේ ධ්‍යාන වශී කරලා තියෙනවා. ඒ නිසා ධ්‍යාන වශී කරලා තියෙන මනසකින් එයා මිය ගියොත් එහෙම ඔන්න ඒ වශී කරපු ධ්‍යානයේ මට්ටම ඕමක මට්ටමක් නම් යම් අඩු මට්ටමක් නම් හැබැයි යාට උපදින්න පුළුවන් කියනවා. මේ යටම තියෙන බ්‍රහ්ම ලෝකේ ඒකට කියනවා මේ මොකද්ද නමක් තියෙනවා, බ්‍රහ්ම පුරোহিত කියලා කියන්නේ. බ්‍රහ්ම පුරোহিত කියලා කියන මේ එක තමයි යටම තියෙන මට්ටම කියන්නේ. ඊළඟට බ්‍රහ්ම පාරිසජ්ජ කියලා ඉන ඊට පස්සේ ඊට වඩා ප්‍රථම ධ්‍යානෙ දිනු කරොත් ඔන්න බ්‍රහ්ම පාරිසජ්ජ කියලා ඒකට නමක් දීලා තියෙනවා. ඒ බ්‍රහ්ම පාරිසජ්ජ කියන එකේ උපදින්න පුළුවන්. ඊට පස්සේ තමයි අනිත් එක මේ මහා බ්‍රහ්ම කියන කොටස තමයි ඊට පස්සේ හම්බෙන්නේ. එතකොට ප්‍රථම ධ්‍යානෙට අදාළව මෙන්න මේ වගේ පෙන්නනවා තල තුනක්. තල තුනකින් එතකොට මේ ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක තියෙනවා. ඒ ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝකවලත් ඉතින් ආවිෂ වෙනස් වෙනවා. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානෙට අදාළව ඉතින් තියෙනවා සෑහෙන කාලයක් මේ ආවිෂ කල්ප ගණන් වලින් තමයි සාමාන්‍යයෙන් පෙන්වන්නේ. එතකොට මේ ප්‍රථම ධ්‍යානෙට අනුරූප එතකොට බ්‍රහ්ම ලෝක තුනක් පෙනෙනවා. ඊට දෙතිය ඊළඟට ဒုတိය ධ්‍යානයට අනුරූප ඔන්න තවත් බ්‍රහ්මලෝක තුනක් පෙන්නවා. පරිත්තාබ, අපමානාබ, ආබස්සර කියලා. මේ පරිත්තාබ, අපමානාබ, ආබස්සර කියලා එතකොට ဒုတိය ධ්‍යානයට අදාළ තවත් මේ බ්‍රහ්මලෝක තුනක් පෙන්නවා. ඊළඟට තතිය ධ්‍යානයට අදාළව ඒ වගේම බ්‍රහ්මලෝක තුනක් පෙන්නවා. මුලින් කියවේ මොකද්ද? නැ ප්‍රථම ධ්‍යානයට අදාළ වෙන්නේ බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම කියලා. ဒုတိය ධ්‍යානයට එනවා පරිත්තාබ, අපමානාබ, ආබස්සර කියලා එකක්. ඊට තෘතිය ධ්‍යානයට එනවා පරිත්ත සුභ, අපමාන සුභ, සුභ කින්හ කියලා. ඒතරොන්න ධ්‍යාන වලට අදාළව තුන්වෙනි ධ්‍යානට තුනක් ආවා. හතරවෙනි ධ්‍යානේ තමයි ඊට වඩා ටිකක් විචිත්‍ර වෙන්නේ. ඒකේ අර කට්ටියක් ඉන්නවා මේ කවුද අසඤ්ඤ සත්ත කියලා පොඩිසක් ඉන්නවා. ඒක ඒක වෙනමම ලෝකයක් වශයෙන් පෙන්නනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ කය මිස සිත නැති බඹලොව කියලා එහෙම පෙන්නන්නේ. ඒ කියන්නේ ඒකේ මේ ඒ ඒක ඇවිල්ලා වෙනත් එකක් නේ. කය මිස සිත නැති බඹලොව ඒක තමයි පෙන්නන්නේ. අසඤ්ඤ සත්ත කියලා යන්නේ චතුර්ථ ධ්‍යානයේ තමයි. ඒකේ කියන්නේ නිකන් ඔය කොට කැල්ලක් දැම්ම වගේ ඔහේ කල්ප ගානක් ඉන්නවා කියලා කියනවා. ඒකේ මේ ධ්‍යාන ශක්තියෙන් මනසේ ප්‍රවෘත්තිය වළක්වලු තියෙනවා. ඒ කියන්නේ මනස වැඩ කරන්නේ නැහැ දැන්. සම්පූර්ණයෙන්ම මේ ඒ කියන්නේ සංඥාව කරදරයි කියලා හිතලා ඒ බඳු භාවනාවක් වඩලා සංඥාව වළක්වලු තියෙනවා. සංඥා පහළ වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම මොකක්වත් ඒ හින්දා සංඥාවක් නැතුව ඉපදුනා. ඉපදුනාට පස්සේ නිකන් ඔහේ කොටයක් වගේ ඔහේ තියෙනවලු කල්ප ගානක්. ඊට පස්සේ ධ්‍යාන ශක්තිය අවසන් වුණාට පස්සේ ආයෙත් හැබැයි වැටෙනවා පහළට. එහෙම ප්‍රදේශයක් වෙනවා. ඒ නිසා ඒ වගේ තැන්වලදී බුදු කෙනෙකුටවත් උදව් කරන්න එහෙම බෑ කියනවා. ඊට පස්සේ ආයෙත් ප්‍රථම මේ චතුර්ථ ධ්‍යානයේ තව හොඳ පැති ටිකක් පෙන්නනවා. මේ අවිහ, වේහප්පල, ආතප්ප, සුදස්ස, සුදස්සි ඒවා ඇත්තටම මේ චතුර්ථ ධ්‍යානයේ මේ කියන්නේ මොකක්ද කියන්නේ සුද්ධාවාස භූමි වශයෙන් මේ අනාගාමී වෙච්ච ආරයන් වහන්සේලාට විතරක් මේ යන්න පුළුවන් සුද්ධාවාස මත පහයි නේද? පහක් පෙන්නනවා. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ඨ. අකනිට්ඨ කියලා. එතකොට ඔය විදිහට එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ නැත්තම් දහමට අනුව එතකොට මේ වගේ බ්‍රහ්මලෝක 16ක් පෙන්නනවා. ඊට පස්සේ තමයි මේ අරූප ධ්‍යාන වඩලපු යම්ස කෙනෙක් ඉන්නවා නම් අන්න අරූප ධ්‍යාන සම්පූර්ණයෙන්ම මේ වශී කළා. අරූප ධ්‍යාන වලට සමවැදලා ඒක වශීතාවයේ හරහා ඔන්න අරූප මේ ධ්‍යාන භූමිය වල උපදින්න පුළුවන්. ඒක තමයි අරූප ධාතු වශයෙන් පෙන්වන්නේ. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, අකිඤ්චඤ්ඤායතන, නේව සංඥාන අසඤ්ඤායතන කියලා. එතකොට ඒ හතරක් තමයි පෙන්වන්නේ. ඉතින් ඒවත් කල්ප ගණන් තමයි අවශ්‍ය වශයෙන් පෙන්වන්නේ. ඉතින් ඔන්න ඒ වගේ එකතකින් මේ ලෝකයේ සම්බන්ධ නැත්තම් විශ්වය හා සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේගේ දහමට අනුව යම් කිසි වගේ විග්‍රහයක් කරන්න පුළුවන්. ඉතින් අපිත් ඉතින් එකතකින් බැලුවහම මේ අර කතා කරපු සුද්ධාවාස පහෙන් පහ හැරුණහම ඒ හතර දිබ්බාගෙම ඉඳලා තියෙනවා ඉතින්. හැම තැනම ඉඳලා තියෙනවා දැන් අද මේ මෙහෙටලා හිටියට. ඉතින් කොච්චර එකතකින් හිතන්න තියෙන්නේ අපි කොච්චරනම් සංසාරික සැරිසරලා තියෙනවද කියන කාරණාව තමයි පොඩ්ඩක් මතු කරගන්න තියෙන්නේ. හැබැයි ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා සත්වෙයින්ට මේ සංසාරේ සැරිසරන සත්වෙයින්ට gedara වගේ නම් වෙලා තියෙන්නේ සතර අපායයි කියලා. ඉතින් අපි මේ බ්‍රහ්මලෝක ගැන, දිව්‍යලෝක ගැන කතා කළාට ඒවැන් නෙමේ වැඩි ඉඳලා තියෙන්නේ. වැඩිම ඉඳලා තියෙන්නේ සතර අපායයි කියලා බුදුහාඳුරෝ කියනවා. ඒ නිසා දිව්‍ය ලෝකවල ඉඳලා මැරෙනකොට නැත්නම් දිව්‍ය ලෝකවල ඉඳලා චුත වෙනකොට, මනුස්ස ලෝකේ ඉඳලා චුත වෙනකොට, ඊළඟට මේ බහුල වශයෙන්ම නැවතත් උපදින්නේ අපාය කියලාමයි කියන්නේ. ඒකාර නියේ පිටට ගන්න මේ පස් පිනක් අරගෙන බුදුරජාන් වහන්සේ ඒක උපමා කරනවා. මෙතනින් කොහෙද මේ නියේ පිට තියෙන පස්ද නැත්නම් එළියේ තියෙන පස්ද වැඩි කියලා. ඉතින් වික්ෂණ හතර උත්තර දෙනවා. සාමීනී, ඔබ වහන්සේගේ මේ නියපිට තියෙන පස් ප්‍රමාණය අතිශය සල්පයි. එළියේ තියෙන පස් ප්‍රමාණයම ඉතාම වැඩි කියලා කිව්වට පස්සේ තමයි කියන්නේ මේ දිව්‍ය ලෝකවලත් මනුෂ්‍ය ලෝකවලත් ඉඳලා මේ යනකොට මේ නැවතත් සුගතිගාමි වෙන සත්වයේ පිරිස මේ නියපිට තියෙන මේ පස් ප්‍රමාණය හා සමානව අතිශය පොඩ්ඩයි කියලා කියනවා. බොහොම සුළු ප්‍රමාණයයි කියලා කියනවා. ඉතිරි අතිමහත් බහුතරය අපාගත වෙන එක තමයි කියලා කියනවා කරන්නේ. ඒ නිසා අපිට තේරුම් ගන්න තියෙන ඉතින් අපිත් මේ යාන්තම් chance එකක් හම්බෙලා තමයි මේ පැත්තේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ ආපු වෙලාවේ මේ අප්‍රමාදේන සම්පාදේති කියලා තමයි කියන්න වෙන්නේ. පුළුවන් තරම් ඉතින් අප්‍රමාදීව කටයුතු කරන්නයි තියෙන්නේ. ඉතින් බුද්ධෝත්පාද කාලයක මනුසාත්ම භාවයකුත් ලැබලා ක්ෂණ සම්පත්තියකුත් ලැබලා ඉතින් මේ යම් කල්යාණ මිත්‍ර සම්පත්තියකුත් එක්ක අපිට ඉතින් බොහෝ පිරිසකට මෙතන දැන් ප්‍රෝජ්ජාවත් ලැබිලා තියෙනවා. ඉතින් එකතකින් බැලුවාම අපිට ලැබෙන්න තියෙන මේ බොහොම දුර්ලභ වස්තු ඉතින් අපිට ලැබිලා තියෙනවා. ඉතින් අපි මේක කොයිතරම් දුරට අපේ දියුණුව පිණිස අපේ සතිය දියුණු කරගන්න සමාධියක් හදාගන්න ප්‍රඥාවක් දියුණු කරගන්න මේ ප්‍රඥාව දියුණු කරගන්න හිතේ යම් විමුක්තියක් ඇති කරගන්න භාවිතා කරනවාද කියන එක එකතක අපි එකිනෙකාගේ වගකීමක් බවට පත් වෙනවා. මොකද අපි නිකන් ඔහෙ අතල්ලා දැම්මොත් මේකෙන් දැන් කරන්න බෑ කියලා අපි කම්මැලි වුණොත් ඉතින් අපිටම තමයි මේක වෙන හානිය. ඊළඟ භවයක මේක කරන්න හම්බෙයි කියලා ඉඳා කියන්න මාරි. එඳා අදාද හේමරු පින් කරගන්නේ කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මම හිතන අපි විනාඩි 45කට වඩා වගේ සාකච්ඡා කළා. ඉතින් මම කැමතියි මේ අද කතපු මේ කතාව සම්බන්ධයෙන් නැත්නම් මේ මාතෘකාව සම්බන්ධයෙන් කාට හරි එකතු කරන්න යමක් තියෙනවා නම් නැත්නම් මේකේ යම් විමසන්න තැනක් තියෙනවා නම් ඉදිරිපත් වෙන්න කියලා මම ආරාධනා කරනවා. යාළුවෙක් කියලා නේද ඥාතියෙක් කියලා හිතෙනවා වගේ වෙන්න පුළුවන්. ඉතින් නෑ ඇත්තටම මම දන්නේ ඒක එක එක පැති වලින් එනවා වෙන්න පුළුවන්. ඒ කාසකෙන් අනුකම්පාව හරහා එනවා වෙන්න පුළුවන්. යම් කරුණාවක් හරහා එනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අපි සංසාරේ ඒ ආත්ම භවයේ හිටපු ඒ යම් කිසි ඉතින් ඔය ඔක්කොම තියෙනවානේ යම් පමණකට අපේ හිත සතන් තුළ අනුසය මට්ටමින් හරි ඔය ඇතිනේ. ඉතින් ඒවා හරහා වෙන්නත් පුළුවන්. ඉතින් දැන් ඔය උදාහරණයක් වශයෙන් අර මතකනේ අර එක මේ දේශනාවක් ඉන්නේ බුදුරජාන් වහන්සේ ධර්මයන් දේශනා කරනකොට එක්කෙනෙක් හොඳට බණ අහනවා, තව එක්කෙනෙක් පැලයක් හොලෝ හොලෝ ඉන්නවා, තව එක්කෙනෙක් පොළොව හරහර ඉන්නවා, තව එක්කෙනෙක් අහස බල බල ඉන්නවානේ. එතෙන් දිහෙන් බුදුරජාන් වහන්සේ කියන්නේ මේ අහස බලපු එක්කෙනා දීර්ඝ කාලයක් තිස්සේ ආත්ම භව ගානක්ම මේ නැකත්තරු බලපු එක්කෙනෙක්. මේ ගහ පැලේ හොලේ හොලෝ හොලෝ හිටපු එක්කෙනා ආත්ම ගාන 500ක් ආත්ම භව 500ක්ද කොහෙද ඔන්න මේ වඳුරෙක් කියලා ඉඳලා තියෙන්නේ. මේ පොළොව හරහර ඉන්න එකන ආත්ම භව 500ක්ද කොහෙද මතේ පණුවෙද්ද කොහෙද නේ පණුවෙද්ද කොහෙද වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් අර බණ අහපු කෙනා විතරයි ඒ කතකින් මේ බණක් අහන යම්කිසි වේදයක් හදාරපු කෙනෙක් බවට පසුගිය ආත්ම භවවල මේ ගත කරලා තියෙන්නේ. ඉතින් ඒ කතකින් මේ දීර්ඝ සංසාරයක් තියෙන. ඉතින් ඒකේ පටන් ගැනීමක් කියන්න බැහැ කියනවා. අනමතග්ගෝ යම් භික්කවේ මේ පුබ්බා කෝටි න පඤ්ඤායති කියලා කියනවා. මේකේ මේ මුලක් දකින්න බැහැ. මුල පටන් ගැනීමක් පෙන්වන්න කරන්න බැහැ කියනවා. ඉතින් ඒ තරම් දීර්ඝ කාලයක් තමයි ඉතින් මේ සංසාර ගමන. ඉතින් ඒ බඳු ගමනක ඉතින් අපි ඔය හැම තැනම ඉතින් ඇසුරු කරලා තියෙනවා. ශුද්ධාවාස ටික හැරුණාම ඉතින් හැම තැනම ඉතින් කරක් ගහලා තියෙනවා. හැම තැනම රවුම් ගහලා ඒ තැනවල ඉතින් එක එක දේවල් කරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි බුදුහාඳුර කියන්නේ ඉතින් මේ හැබැයි මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ අවිද්‍යාව, තණ්හාව, එහෙම නැත්නම් රාග, ద్వේෂ, මෝහ තමයි වඩලා තියෙන්නේ. ඕවෙන් තමයි මේවා බින්න බහැලා තියෙන්නේ. අපේ සිතේ ඇතුළට ගත්තොත් ඒ යට තැම්පත් වෙලා තියෙන මණ්ඩි ඔක්කොම ඔවා තමයි. ඉතින් ඒක බුදුහාඳුර හැම කියනවා. මේ නැවත නැවත හිතලා බලන්න කියනවා. නැවත නැවත හිතට නිකන් තමන්ට අවවාදයක් දී ගන්න කියනවා. මේ අභික්කණං සකංචිත්තං පච්චවෙක්කි තබ්බා. මේ තමන්ගෙම හිත ප්‍රත්‍යක්ෂා බලන්න කියනවා. ප්‍රත්‍යක්ෂා කරලා බලන්න කියනවා. මේ දීගරත්තං ඉදං චිත්තං සංකිරිට්ඨං. රාගේන දෝෂේන මොහේනාති. මේක දීර්ඝ කාලයක් තිස්සේ රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් කිලිටලයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි මේ කාගෙත් ඔච්චර තමයි දත්තේ. ඒ නිසා අපි තේරුම් අරගන්න වෙනවා. අපි බිමට බහින්න වෙනවා. නිහතමානී වෙන්න වෙනවා. ඇතුලේ තියෙන්නේ ගන්න දෙයක් නැති ස්වභාවයක්. ඉතින් ඒක තමයි දැන් මේ බුද්ධ වචනයක් අහලා පුළුවන් තරම් ඒ මාර්ගය පෙන්නපු තථාගතයන් වහන්සේ ඉස්සරහින් තියාගෙන හැබැයි විශ්වාස කරනවා මේ හිත හැබැයි මේ තට්ටු අයින් කරන්න පුළුවන්. මේ තියෙන කෙලෙස් තට්ටු අයින් කරන්න පුළුවන් කියලා අන්න විශ්වාසය ඇති කරගන්නවා. ඒක බුදුහාඳුරු කියනවානේ. පබස්සර මිදම් බික්කවේ චිත්තං. පංචකෝ ආගන්තුකේ උපක්කිලෙසේ උපක්කිලිටම්. මේක මේ මහණෙනි ඇතුලේ තියෙනවා හැබැයි විරසුදු දමරන් රත්තරණක්. මේක හැබැයි ගන්නව දෙයක් නෑ. මේ උඩ පිළුට වෙලාමයි තියෙන්නේ. ඉතින් මේ අපි මේ ජීවත් වෙන්නේ මේ මතුපිට දෙන ස්තරේ. මතුපිට තියෙන ස්තරයමයි අපි වර්ධනය කරන්නේ. රාග දේශ මොහොමයි වර්ධනය කරන්නේ. එබඳු පරිසරයකමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒකෙන්මයි මැරෙන්නේ. දැන් එළියේ ගිහිලා බැලුවාම ඉතින් ඒ වටම රණ්ඩු කරනවා. ඒ වටම යන කොටා ගන්නවා. ඒ වටම කේලම් කියා ගන්නවා. බොරු කියා ගන්නවා. ඒවත් එක්කම මැරෙනවා. ඒ ගොඩේම ආයෙ උපදිනවා. ආයෙත් ඒකත් එක්කම සටන් කරනවා. ආයෙ ඒ ගොඩේම මැරෙනවා. ආයෙත් උපදිනවා. ඉතින් හිතා ගන්න බැරි තරම් මුලාවක් තියෙන්නේ. ඉතින් ඒකෙන් තව ඉතින් රාග දේශ මොහයන්ම පෝෂණය කරනවා. ඉතින් ආයෙත් අපායට යනවා. ආයෙත් ඉතින් තිරිසන් ලෝකෙට යනවා. ආයෙත් උන අපායට යනවා. ආයෙත් තිරිසන් ලෝකෙට යනවා. ඕවම ඉතින් ආයෙ රණ්ඩු වෙවි ඉන්නවා. තිරිසන් ලෝකේ කරන්න තියෙන්නේ ආයෙත් අපායටම යන දේවල්නේ. දැන් ඔය කුරුල්ලෙක් වුණත් ඊළඟට අපි තුන් හූනෙක් වුණත් උදේ ඉඳන් රෑ වෙනකම්ම කරන්නේ අකුසල්මනේ. ආයෙක මොහොතක් මේ නැහෙනු උගේ ආහාරය පිණිසම කරන්න වෙ තියෙන්නේ ප්‍රාණඝාතයමයි. ගැලවෙන්නම බැහැ ඉතින්. ඉතින් ඒකනේ ඔය උපමාවක් වශයෙන් එහෙම පෙන්වන්නේ අර මනුස්ස ලෝකෙට එනවා කියන එක. හරියට නිකන් මේ කන කැස් බෑවා වියසුදුරෙන් එළිය බලනවා වගේ වැඩක් කියනවා. ඒක මහා හිතා ගන්න බැරි තරම් මේ අමාරු වැඩක් වෙන්න බැරි තරම් අමාරු වැඩක්. ඒ කියන්නේ මේ ඒක පොඩ්ඩක් ඒ උපමාව හිතලා බලුවම තමයි කොයිතරම් අමාරුද කියලා තේරෙන්නේ. ඒ කියන්නේ මේ කුඹුරක් තියනවලු. ඒ කුඹුර අස්වැද්දුවට පස්සේ ඒ සඳහා පාවිච්චි කරපු නගුල ඔන්න දාලා යනවලු මේ කුඹුරේ නේද? කුඹුරේ දාලා යනවලු. ඊට පස්සේ ඉතින් ඕක අපිටම ඒක ඊට පස්සේ කවුරු හරි දැකලා ගෙදර අරන් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් වතුරේ මේ දිරලා යන්නත් පුළුවන්. නැත්නම් කවුරු හරි එක හොරකම් කරන් යන්නත් පුළුවන්. කවුරු හරි පාගල කැඩෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම නොවි ඔන්න ඒක ගාන්ට ගහගෙන යනවා. දැන් මේ විය ගහේ තියෙනවලු පොඩි සිදුරකුත්. ඒක තමයි ඒ නගුල ඇස කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඒ නගුල ඇස කියලා එකකුත් තියෙනවලු. දැන් මේක ගහගෙන යන්නත් ඕන. මේ ගහගෙන යනකොට වෙන තැනකින් මේක ගොඩ ගන්නත් පුළුවන්. කවුරු හරි දැකලා එහෙම දරට එහෙම කියලා දර කෑල්ලක් කියලා අරගෙන ඒක ගන්නත් පුළුවන්. දැන් එහෙමත් ගත්තේ නැහැ. දැන් ආයේ තව ගහගෙන යනවා. තව ගහගෙන ඔන්න ගඟකට වැටෙනවා. දැන් මේ ගඟේ යද්දි ඉතින් තව කවුරු හරි ගන්න පුළුවන්. ඉතින් ආයේ ඔන්න ගොඩට ගහන්නත් පුළුවන්. ගං ඉවුරට ඇවිලා එතෙන්දිත් ගන්න පුළුවන් මේ කවුරු හරි. එහෙමත් නොවි. ඊටසේ ආයේ මේ ගඟ දිගේ ගිහිල්ලා ඔන්න මුහුදට වැටෙනවලු. ඉතින් මුහුදට වැටලත් ඕක දිරන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්, සුණු විසුණු වෙන්න පුළුවන්, ඔක්කොමත් වෙන්න පුළුවන්. එහෙමත් නොවි. දැන් ගැඹුරු මුහුදට වැටෙනවලු මේ නගුළු හිස. ගියාටත් පස්සේ දැන් ඔක මැද්ද තියෙනකොට දැන් ඔන්න කැස්බෑවෙක් ඉන්නවලු යට. මාර උපමාවක් එකතු කරගෙන හරිම විචිත්‍ර උපමාවක්. කැස්බෑවෙක් ඉන්නවලු ඌට තියෙන එක ඇහැයි. ඌ අවුරුදු 100ට පස්සේ තමයි උඩට එන්නේ. 100කට වතාවයි උඩට එන්නේ. මේ 100ට වතාවක් උඩට එනකොට ගාන්ට ඌ ඒ එක ඇහෙන් එළිය බලනකොට හරියට අර නගුල් හිස ඇවිල්ලා මේකට සෙට් වෙනවා කියන එක හිතා ගන්න බැරි තරම් අමාරු වැඩක් නේ. ඒ කියන්නේ සම්භාවිතාවය වශයෙන් ගත්තොත් අතිශය පොඩි දුර්වල සම්භාවිතාවයක් තියෙනවා. අඩුව සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ තරම් අමාරුයි කියනවා. මර අපාගත වෙච්ච සත්වෙක් නැවත සුගතිගාමි වෙනවා කියන එක. ඒ නිසා මේ වගේ උපමා වලින් බුදුරජාණන් වහන්සේ ඉතින් මතු කරන්නේ අර සුගතිගාමි වීමේ තියෙන අමාරුව. නැවත අපි තුන් මනුස්ස ආත්මභාවයකට එන්න තියෙන අමාරුව. දුර්ලභෝ මනුස්ස පටිලාභෝ කියලා කියනවා. ඒ නිසා අපි මේ ලබලා තියෙන මනුෂ්‍යාත්මභාවය සුළුපටු එකක් නෙමෙයි. ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මේ ලැබූ මානුෂ්‍යභාවයෙන් ප්‍රයෝජනේ අරගන්න එක ඒ පෙන්නපු දහමක් විශ්වාස කරලා අපි තුල ගුණයක් වඩා ගන්නවා කියන එක ඉතින් තවත් ඉතින් කරන්න තියෙන වැඩක්. අර මේක ප්‍රයෝජනෙට ගන්නවා. ඉතින් දැන් ඇත්තට අමාරුවෙන් අරගත්තත් ඒ බඳු මේ අවස්ථාවක් ඉතින් මෙතන ඉන්න මේ කියන්නේ මනුස්ස ලෝකේ උපත ලැබපු ඒ ඇති බහුතරයත් ආයෙත් යන්නේ අතෙන් තමයි. ඉතින් ඔන්න ඒ ගමනක් තමයි තියෙන්නේ. ඒක තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් උංගක් කියලාට ඉතින් අපි යම් පමණකට තේරුම් අරගෙන මහාන වෙනවා. හැබැයි ඉතින් අපි කාලයත් ඇතුලේ මහාන කම්පරනෝ අමතක වෙන්නත් පුළුවන්. ඒක තමයි ඊළඟ තියෙන මේ පොඩ්ඩක් නැවත නැවත මතක් කරගන්න තියෙන්නේ අන්න ඒකයි. අපි හැමතිස්සෙම එතකොට මේ බඳු අවදානමකයි ඉන්නේ කියලා ඉතින් අපි තේරුම් ගන්න තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා මේ නෙක්ඛම්ම සුඛයක් ලැබුවා කියලා හෝ නැත්නම් තනියෙන් හුදකලාව ඉන්න පුළුවන් වුණා කියලා හෝ සීලක් ආරක්ෂා කරලා ඒකින් ලැබෙන යම් සිසුවයක් ලැබුණා කියලා හෝ සමාධිසෝයක් ලැබුවා කියලා හෝ තෘප්තිමත් වෙන්න එපා කියනවා. ආශ්‍රවයන් ඡය කරගෙන නැත්තම් තෘප්තිමත් වෙන්න එපා කියනවා. එනිසා එහෙනම් ඉතින් බුදුරජාණන් වහන්සේ තල්ලු කරලා තියෙන සම්පූර්ණයෙන්ම සෑහෙන ගැඹුරකටමයි. ඒ කියන්නේ මැද නතර වීමක් ගැන කතා කරලා නැහැ. පුළුවන් තරම් කියන්නේ උපරිමාර්ථය සිද්ධ කර ගැනීම සඳහා තමයි උනන්දු කරලා තියෙන්නේ. ඉතින් අපිට හැමෝටම ඉතින් කාතකින් බැලුවාම ඉතින් මෙහි ඉන්නකොට යම් පමණක නෙක්ඛම්ම සුඛයක් තියෙනවා. අනිත් වෙච්චර කරදර නැහැ. යම් පමණකට අපි මේ නෙක්ඛම්ම සංකල්පයක් එක්ක ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහෙනම් කුටියට ගිහිල්ලා පොඩ්ඩක් හුදෙකලාව ඇස් දෙක පියාගෙන ඉන්නත් පුළුවන්. ඊළඟට ඒක ප්‍රමාණවත් වෙන්නෙත් නැහැ. ඊළඟට ඇතම් කෙනෙකුට සමාධියකුත් තියෙනවා. යම් පමණක සමාධි සෝයකින් ඉන්නත් පුළුවන්. හැබැයි ඒකත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ කොච්චර සමාධි සෝයෙන් හිටියත් පැය ගණන් පරයන්කේ ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි යට ඔක්කොම තියෙනවා. මේ යට තියෙනවා කෙලෙස්. ඒතර මේ කෙලෙස් දැක දැක ප්‍රහාණය නොකර මේකේ අවසානයක් නැහැ. ඒ නිසා ඒ කෙලෙස් ප්‍රහාණය සඳහා සෑහෙන ප්‍රයත්නයක් දරන්න වෙනවා. ඉතින් මේ කෙලෙස් කියන ඒවාත් අපිට මේ සවලකින් අරගෙන හූර්ලා දාන්නත් බෑ. ඉතින් ඒවා ආයි පරිඋත්ථාන මට්ටමකට එන්න ඕනේ. පරිඋත්ථාන මට්ටමකට පැමිණියට පස්සේ තමයි මේක දැකලා ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඉතින් ඒකට උවමනා කරන සතිය අවශ්‍ය වෙනවා, සමාධියක් අවශ්‍ය වෙනවා, හිතේ ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා, සෑහෙන නිහතමානීත්වයකුත් අවශ්‍ය වෙනවා. තමන්ගේම කෙනෙක් තමන්ගේ මේ කෙලෙස් වශයෙන් හඳුනා ගන්න. එහෙම නැත්නම් අපි ඒවා මේ සාධාරණීකරණය කරනවා. ඉතින් ඒ වගේ හරිම බැලන්ස් එකක් තියෙනවා. මෙතෙන්දි සමබරතාවයක් තියෙනවා අපිට ඇති කරගන්න. ඉතින් මේ ඔක්කොම හරහා තමයි ඉතින් මේක ගොඩ දාගන්න වෙන්නේ. මේකේ යම්කිසි ප්‍රයෝජනෙ ගන්න තියෙන්නේ. ඒ සඳහා උත්සාහ වෙන්නයි තියෙන්නේ. නේද ඉස්කෝල මහත්තයා? ඉස්කෝල මහත්තයාට වයස කීයද දැන්? 65. උත්සාහ දෙන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ මනුසාත්භාවය ලැබනවා කියන එක මේ තියෙන ලොකු පිම්මක් නේද? එහෙමත් මේක කළා අපි ඊට ධර්මයක් ශ්‍රවණය කරන්නත් ලැබිලා ඊළඟට ධහම ප්‍රගුණ කරන්න ලැබෙනවා කියන එකම අතිශය දුර්ලභ කාරණයක්. ඉතින් ටික ටික මේ ධම් මාර්ගයේ යන්න උත්සාහ දෙන්නයි තියෙන්නේ.
කෙනෙක් ධම් වඩලා පළමුවතාවට නිවන් දකින්න තැනදී ස්වාමීන් වහන්සේ අන්තිමට අර පරිණ ඉස්සල් ගන්න පස්සේ කියලා කියන්නේ ඉතනදී ස්වාමීන් වහන්සේ ඒකෙන් පස්සේ දෙතෙන්ට එන්නේ.
එහෙමම නම් කියන්න බැහැ මට හිතෙන්නේ. පටිණිසක් ගාවන පස්සනාව කියලා, ඒ කියන්නේ දැන් අපි හිතමු සාමාන්‍යයෙන් ගැඹුරෙන් නම් ටිකක් ඒ පැත්තට කතා කරන ගතියක් තියෙනවා. ඒ පටිණිසක් ගාවන පස්සනාවේ දෙපැත්තක් පෙන්නනවා, මේ පරිත්‍යාග පටිණිසක්ග, පක්ඛන්දර පටිණිසක්ග කියලා. ඒ කියන්නේ අපි හිතමු දැන් හිත සාමාන්‍ය මිනිස්සු ගැන හිස්තැනේ තියන් ඉන්නවා කියලා. මොකක්වත් ඇසුරු කරන්නේ නැතුව, අරමුණක් ග්‍රහණය කරන්නේ නැතුව, උපාදානයක් කරන්නේ නැතුව බොහොම සරලව තියන් ඉන්නවා. නිදහසේ තියන් ඉන්නවා. එහෙම තියන් ඉඳද්දි දැන් ඔන්න නිදහස හිතක්නේ. දැන් හිර කළා නෙමෙයි මේ තියන් ඉන්නේ, බොහොම නිදහසේ තියන් ඉන්නවා. එතකොට ඔන්න මෙයා පරණ පුරුද්දට ගිහිලා මේවක් උපාදාන කරනවා. උපාදාන කෙරුවට පස්සේ දැන් ඔන්න තේරුණානේ, දැන් සතියෙන් පෙන්න දෙනවා ඔන්න දැන් යම් උපාදානය සිද්ධ වුණා කියලා. තේරුණා නම් අන්න ඒක අතහැරලා දාන්න කියනවා. එතන තමයි පරිත්‍යාග. පරිත්‍යාග පටිනිසග්ගයක් වෙන්නේ එතන. ඒ යමක් දැන් ග්‍රහණය කරාද ඒක අතහැරීම. පටිනිසග්ගය කියන්නේ සාමාන්‍යයෙන් අතහැරීම කියන අදහස. ඒතර එතන අතහරින්න කියනවා. ඊළඟ නැවත පක්ඛන්දන පටිනිසග්ගය කියලා කියන්නේ අර තමන් හිටපු හිස් ස්වභාවයට, නැත්නම් තමන් හිටපු ශුන්‍ය ස්වභාවයට. තමන් හිටපු මොකක්වත් ග්‍රහණය නොකරපු ස්වභාවයට නැවත බැස ගන්න කියනවා. පසින්න කියලා දෙයක් නැහැ. අර ඒක පෙන්නුම් කරනවා පක්ඛන්දනයක් වශයෙන්. නැවත අන්න හිත අර අල්ලපු නැති ගතියට ගන්න කියලා. උපාදාන නොකරපු තත්ත්වයට ගන්න කියලා. ඒතර ඔය දෙකම ඉතින් එකාතකින් බැලුවාම මේ අඩංගුයි පටිනිස්සක් ගන්න පස්සනාවේ දෙයක් ග්‍රහණය කරාම අතහැරීමත් ඒ වෙනුවට මොකක්වත් අල්ලන්නේ නැති තත්ත්වයට නැවත හිතපත් කර ගැනීම.
අනිත්‍යාන්පස්සී කියන්නේ
ඉතින් අපි තුමු යම්ම ග්‍රහණය කරලා තියෙනවා. ඒ ග්‍රහණය කරපු දේහි තියෙන අනිත්‍ය ස්වභාවය තේරුම් ගැනීම. ඒකම ඇති වෙලා නැති වෙන ආකාරය, මොහොතක් පාසා ඇති වී නැති වී යන ආකාරය තේරුම් ගත්තා නම් ඊට පස්සේ ඉතින් මේක අල්ලගෙන ඉඳලා වැඩක් නැහැ නේ. යකඩ මල්ලට ගුල්ල ගහලා නම් හාල් මල්ල බලන්න නැතුව මිසිකලා දාන්න කියනවා. අන්න ඒ වගේ. ඉතින් ඒ වගේ දැන් මෙයා දන්න අනිත්‍ය බව දැකලා සෑහෙන්න කාලා තියෙන්නේ මේක. ඒත් ඉතින් මේ හිත අල්ලනවානේ තාමත් මෝඩකමට චැක් කියලා නතරලා දානවා. අර ඒකනේ විස්තර කරන්නේ ඔය මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී එහෙම. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී සේක පුජ්‍යලයන්ගේ ප්‍රතිපදාව ආයි මේ අනිත්‍ය වශයෙන් දැක ආරහිමේ කරන්න ගැනීමක් නෙමෙයි. කියන්නේ මේ මොකද්ද අට්ටියදී හරායති ජිකුච්චති. අයියෝ ආමෙත් ඇල්ලුවානේ. පිළිකුල් සාගත අත්තල දානවා කියනවා. ජුගුප්සාවකින් අත්තල දානවා කියන මේ මෙච්චරත් මේ කියලා දීලා තාම අල්ලනවානේ කියලා ඉතින් අත්තල දානවා. අන්න ඒ වගේ නික අර තේරිලා තියෙන දැන් අනිත්‍ය වශයෙන් දැකලා මේ සිය දහස් වාරේ දැකලා මේකෙන් පෙළන ගතිය දැකලා දුක් ස්වභාවය දැකලා අප්‍රමාණව මේකේ කෙනෙක් පුද්ගලයේ සත්වයක් නැහැ කියලා දැකලා ඒත් තාම අල්ලනවා. ඒක වැඩේ. කොච්චර දැක්කත් අමතක වෙනවා. කොච්චර දැක්කත් ආයෙ ගිහිල්ලා අල්ලනවා. ආයි ගහලන කරනවා. ආයි හොඳයි කියලා හිතා ගන්නවා. ආයි සැපයි කියලා බදා ගන්නවා. එතකොට ඉතින් තමන් ගැනම කලකිරෙනවා. යකෝ මේ මෙච්චර කියලා දීලා මේකත් ආයි තැල්ලුවන්නේ කියලා තේරිලා අන්නතල දානවා. යන්න පටින් සංගාණු වසනාව විතර අතරින්නමයි තියෙන්නේ ඉතින්. ආයි බලන්න දෙයක් නැහැ ඉතින්. ඕකේ අනිත් ඇතිලා නැතිලා යන ආකාරය දැක්කේ නැතත් කමක් නැහැ. දන්නවනේ දැන් තේරිලා නැති ඉතින් ඉතින් බැලුවොත් ඉතින් ඒකම තමයි පේන්නේ. බැලුවොත් මුට අතරින් නැත්තම් ඉතින් බලන්න වෙනවා. මේකේ තියෙන ආයි තාදීනව ටික පෙන්ලා දෙන්න වෙනවා. තොර පෙන්ලා දෙන්නේ මේ ඇතිවීම නැතිවීම ස්වභාවය. මේකේ තියෙන පෙරණ ස්වභාවය. මේක තමන්ට පාලනය කරගන්න බැරි අනාත්ම ස්වභාවය. පෙන්නුවා නම් ඉතින් එපා වෙනවා ආයෙත්. ඉතින් ඒකට ඉතින් අත හැරෙනවා.
එම් කොහේ හිටන්නේ?
ඒක දැන් අපි දැන් කෙනෙක් ප්‍රතිපදාව පටන් අරගෙන අනිත්‍යන ප්‍රශ්නාව වඩලා ඒ ටික එහා ගිහිල්ලා පරික්ෂාගිට එනවනේ සෝන. ඒ ආයෙපස්සේ ආයෙ කිසිම හොතක ආයෙ මාවතේදී ආයෙ පරික්ෂා ප්‍රශ්නාව වඩන්න අවස්ථාවක්
නැහැ. එහෙම කියන්න බෑනේ. එහෙම කියන්න මාරේ.
ආයෙ එන්න ඕනේ.
එහෙම කියන්නත් බෑ. නෑ සාමාන්‍යයෙන් මම පොත්පත්වල එහෙම කියවලා තියෙනවා මේ සාමාන්‍යයෙන් මාර්ගඵල ප්‍රතිවේදයක් කරපු කෙනෙක් උද්‍යප්පේ ඥාණයෙන් පටන් ගන්නවා කියලා කියනවා. ආයෙත් අර දැන් ඔය පසු කාලීනෝනේ ඔක්කොම ගානට ඔක chart එකක් ඇඳලා මොකක්ද ඒකට කියන්නේ විපස්සනා ඥාන 9ක්ය 10ක්ය 16ක්ය ඔය විතර පෙන්වන්නේ. ඉතින් ඕකේ එන එක සම්දිස්ථානයක් තමයි උද්‍යප්පේ ඥාණය කියන්නේ. ඒ උද්‍යප්පේ ඥාණයෙන් ආපස්සට එන්න අවශ්‍ය නැහැ කියනවා මේ ඊට පාලා පහළට එන්න අවශ්‍ය නැහැ කියනවා මාර්ගඵල ප්‍රතිවේදයක් තියෙනවා නම්. දැන් ඊට මෙහාදි හම්බ වෙනවනේ තව තව දේවල්. ඔය අපිටම ඔය නාම රූප පරිච්ඡේද ඥානය අනේ මේ කියලා ඉතින් කීප දෙයක් පේනවා. දැන් අර අර මට්ටමට වැටලා නම් එයාට උදේවයෙන්ම ප්‍රකට කරන්න පුළුවන් කියනවා.
බ්‍රහ්මලෝකයෙන් ආල්පෝෂපත්ත සත්‍යෝ මෙලෝ ඒ වගේ රසපෘථිවිය දුම්පත් පටල ඒ වගේ ධනාකාර කලින්කාරයන් ලෝකයේ ආලිමා විනාශ වෙනවා. ඒක අපි නූතන ජීවිතයට මේ සමාජ ක්‍රමය තුළ අපි තේරුම් ගත යුතු ලෝකයේ මනුෂ්‍යයේ පරිණාමය සිද්ධ වෙන්නේ වානරයන් යන විතර අනේවි පොඩි ගැටලුවයි සරයි.
මම නම් හිතන්නේ මේක උපකල්පනයක් කියලා. ඒ කියන්නේ යම් පමණක ඉතින් ඇත්තක් තියෙන්න පුළුවන්. හැබැයි බුදුදහමට අනුව නම් තේරුම් ගන්න තියෙන්නේ ඒක එහෙම්මම නෙමෙයි කියලා තමයි හිතාගන්න වෙන්නේ. ඒ කියන්නේ දිව්‍යලෝ දැන් බුදුරජාණන් වහන්සේ කියන කාලෙදි එහෙම ඒ කියන්නේ මේ ලෝක විනාශ වීම අහරමේ සිද්ධ වෙනවා. හැබැයි එතකොට ධ්‍යාන වඩලා විනාශ ලෝක විනාශයට ලක් නොවන ලෝකයකට යනවා කියලා. දැන් පෘථිවිය විනාශ වුණාට වෙන ලෝක තියනවා කියනවා මේ විනාශ නොවන. එතකොට මේකේ ඉන්න කට්ටිය මේ ධ්‍යාන භාවනාව වඩලා ඒ තැන්වල උපදිනවා කියලා කියනවා. ඔන්න වගේ විග්‍රහයක් එනවා. එතකොට ඉතින් අපිට හිතන්න අමාරුයි මේ වානරයන්ගෙන්ම ඔක්කොම ගියාය නැත්නම් ඉස්සෙල්ලා මාළු එක්ක ආවය මාළුවගෙන් මෙන්න මේ උරගයට ගියාය උරගයාගෙන් වානරයන්ට ගියාය වානරයාගෙන් මෙයාට ගියාය හොම ඉතින් අර සාමාන්‍ය පරිණාමවාදී යන එක අතර යම් කිසි මේ ඝට්ටනයක් තියෙනවා අතර. ඒ
කියන්නේ සල්ස් නීමේ බොරි නීමේ නියුටන් නීමේ කරගත්ත තේරුම එක මේ සත්‍යයයි කියලා උපකර තියෙනවා.
ආ
හැබැයි තව වාදී කල්පනාක් තියෙනවා පරිණාමවාදී සත්‍යයයි වාදී දේවල් ඒක ඔප්පු කරන්නේ නැහැ. මේ බොරු කියලා කියන්නේ බැරි හින්දා කියන නියම නියම සාමාන්‍යයෙන් මිනිස්
පිළිගන්නවා.
හැබැයි ඒක සත්‍යය කියලා කවුරුත් කරන්නේ නැහැ.
ඒකත් එක
සමර්ථලෝකයේ මොකද පිළිගන්නවා.
ඔව් පිළිගන්නවා. ඒකත් එක න්‍යායක් කියලා කියන්න පුළා තියනවා. මේ හත්තු ටික පෙරේද බා මේ දෙයක් පේනවා ඉතින්. ඇත්ත කියලා අපොල් කියන්න පුළුවන් ඉතින්.
අවසරයි. දැන් ඔය 37 තලයේ ගෙනයි 4ක් පාවේ ගෙනයි.
ඔව්.
සාමාන්‍ය දැන් අපි බෞද්ධෝ විචි අපේ යම් යම් මත තියෙනවා.
ඔව්.
කියන්නේ ඇත්තටම බෞද්ධ නම් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය සරණ ගිහිල්ලා.
ඔව්.
බුදුන් යම දේශනා කරන එක ධර්මයේ
ඔව්
ඒක ක්‍රියාත්මක කරන මාස්ටර් බුද්ධිල මහා සංඝ රත්නේ එතකොට දැන් අපේ ප්‍රසිද්ධ දේශකයන් වහන්සේ නමක් දේශනාවක් කරලා තියෙනවා මේ අටමහා නරකය ගැන. මට ඒක හරියටම මතක නැහැ. කියන්නේ මේ නරක මතයන් යොදුන් 15,000 තමයි යට මහ පොළොවේ
තියෙනවා කියන්නේ.
මතක හැටියට. ඊට පස්සේ වර්තමානයේ විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා මේ පෘථිවියේ විස්කම්භය සැතපුම් 7,000 දුරද මට හරියට මතක නැහැ. දන්න කට්ටිය ඇති. ඊට පස්සේ විද්‍යාඥයෙක් මම හිතන්නේ ලංකාවේ. ලිපියක් කියලා තියෙනවා ඒ සාමින් වහන්සේට මේ සාංශ උභහන්සි කියදී හරි. නමුත් මේ වගේ ප්‍රසිද්ධියේ බොරු කියන්නකවා මිනිස්සුන්ට මේ වගේ ලෝකයම දන්න දෙයක් තියද්දී ඇයි යොදුන් 15,000 මේ පහලට තියෙනවා? එහෙනම් යටම නරකේ තියෙන්නේ අහස උඩ කියලා මොකද? සතපොම
ජන
එතකොට බෑන කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහ පොළොව යොදුන් 240,000 ගණකටයි. ඒ විස්කම්භය කියන්නේ. එතකොට ආරක සත්‍ය වෙනවා. ඒ එතකොට උන්වහන්සේ ප්‍රකාශ කරනවා සර්වඥ කියන්නේ මේ සඩ අසාධාරණ ඥාන හයක් තිබුණා වෙනවා. අනාවරණ ඥානය වගේ එහෙම ඥාන හයක් තිබුණා. ඊට පස්සේ විද්‍යාවේ මේ මෑතක ඔප්පු කරන දේවල් ඔප්පු කරන්නේ තණ්හාමාන දිට්ඨි කෙලෙස් දුරු කරපු කිසිම කෙනෙක්
නෙමෙයි.
එතකොට උන්වහන්සේ කියනවා අපි හිතලා බලන්න ඕනේ මේ සර්වඥයන් වහන්සේ දේශනා කරපු දෙයද මෑතක යාන්තමට මේ බඩගාගෙනවත් නැති යන විද්‍යාව කියන දෙයද සත්‍ය කියන්නේ.
අනේ.
එතකොට අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කරන දේ අර බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා මම හිතන්නේ බ්‍රහ්ම ලෝක හතරක් හරි පහක් හරි ඉතුරු වෙනවා කියනවා. ඒකෙන් ඇවිල්ලා මහ පොළොව පවතින ආකාරය තමයි කියන්නේ. වර්තමානයේ වානරයාගෙන් පවතිනවා කියන එක අපිට කියනවා. නමුත් ඉතින් අර බුද්ධිය කියන්නේ මේ වර්තමාන බුද්ධියද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයද කියලා බලලා අර අවබෝධයෙන් කටයුතු කරනවා නම් බොහොම
හොඳයි.
පහසුයි ධර්මයේ තේරුම.
ඒක තමයි දැන් මේ මෑත කාලේන විද්‍යාවෙන් ඔය යම් යම් දේවල් දැන් කියන්නේ උදාහරණයක් වශයෙන් ඔය දැන් නොපෙනෙන දේවල් පිළිගත්තෙම නැහැනේ භෞතිකවාදයකනේ විද්‍යාව හිටියේ. දැන්නේ ඔය දැන් පොඩ්ඩක් තියෙනවා අය අර මෙහෙම දේවල් තියෙනවා අය නොපෙනෙන සත්වයෝ ඉන්නවා අය අහරුමික නිකන් දැන් නිකන් පොඩ්ඩක් අනුමාන වශයෙන් දැන් මේගොල්ලෝ ගන්නෙ දැන් ඊටස්සේ ඔය සති දැන් මයින්ඩ්ෆුල්නස් පැත්ත සතිය ගැන ඒවෑ තියෙන යම් කිසි වටනාකම් ඒ දැන්නේ මතු කරගන්නේ මිනිස්සු ඒවට මේ උපකරණවත් තිබිලා නැහැ. ඉතින් මේ බඳු කාලයක තනිකර නිකන් භෞතික ලෝකේ මේ මෙරුණට පස්සේ ඔක්කොම ඉවරයි. ඒ තනිකර උච්ඡේදවාදයක් නියන්නේ. එමෙතන කෙනෙක් පුජ්‍යලයක් නෑ මොලේ ආශ්‍රය කරගෙන මොකද්ද හිතක් කියලා එකක් ඉන්නවා. මරණයට පස්සේ හිතත් ඉවරයි මොලේත් ඉවරයි ඔක්කොම ඉවරයි. ඔහොම ලෝකයක් නේද සාමාන්‍යයෙන් ඉතින් විද්‍යාවෙන් දාලා තිබුණේ. දැන් හැබැයි ටික ටික ඇහැරෙන ගතියක් තියෙනවා. දැන් මිනිස්සු ටිකක් ඔය මිස්ටික්ස් පැත්තට මේ නොපෙනෙන දේවල් පැත්තට යන ගතියක් තියෙනවා. ඒකයි අර මමත් අර මතුකලේ මේ ඔය පැරාසයිකොලොජි පැත්තදී එහෙම ඔය ගැන පොඩ්ඩක් කියන්නේ ඔය ප්‍රේත ලෝක ගැන කියන්නේ නොපෙනෙන සත්වයන් ගැන හරමේ යම් පමණකට කතා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි විද්‍යාව අවශ්‍ය නැහැ ඉතින් ඇත්තටම බුද්ධඝම තහවුරු කිරීම සඳහා. ඉතින් මේ දෙක මේ කියන්නේ විද්‍යාව ඇයිද නිකන් තාමලන ධනගාන දරුවෙක් වගේ තමයි. ඉතින් ඒ හින්දා හැබැයි කවදා හරි කියන්නේ විද්‍යාව මට නම් තේරෙන විදිහට විද්‍යාවෙන් යන්න විද්‍යාව යම් පමණ දියුණු වෙන මේකේ සත්‍යතාවය වැටහෙනවා මිසක් මේක නිෂ්ප්‍රභා වෙන්නේ නැහැ.
දැන් අර සම්මික පොඩි පෞද්ගලිකම දැසන මට තේරෙන්නේ විද්‍යාව ධර්මයේ අරගෙන මොකද අපේ හොඳම ධර්ම ටික ඔක්කොම අරන් ගියේ ඒ කට්ටිය අරන් ගිහිල්ලා ඒ කට්ටිය එකට හේතු වෙලා ඒකේ විශ්ලේෂණය කරනවා මිසක කට්ටියට යමක් දකින්න බැරි වුණා කියන්නේ මේ විද්‍යාවට ගරහනවා නෙමෙයි. නමුත් අපේ ශ්‍රද්ධාව තියෙන ඕනේ බුද්ධ ධම්ම සංඝ කියන විදිහට
නෙමෙයි.
එතකොට විද්‍යාව අරගෙන අපි බුදුන් කෙරෙහි සැප උපද්දවනවා නම් එතනදී අපි අර ධර්මයේ පිහිටපු කට්ටියද කියන
ඒක තමයි මම කියන්නේ මමත් හිතන්නේ ඒ කියන්නේ අපිට දැන් බණක් කියද්දී වුණත් එච්චරට ඔයතන විද්‍යාව වශයෙන් යන්න දෙයක් නැහැ. මොකද ඉතින් ධර්මයේ කියන්නේම මහා ප්‍රතිල දෙයක්නේ. ඒ නිසා අපිට ඒ කියන්නේ හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා නම් ධර්ම කරුණු වලින්ම අපිට අපි උත්සාහත් වෙන්න ඕනේ මේ ලෝක විශ්ය ගැන යම් මේ වැටහීමක් ඇති කරගන්න. ඉතින් දැන් මේ පුනර්භවයක් කොහොමද කියන්නේ විද්‍යාව නැතුව කොහොමද මේකෙන් ඔප්පු කරගන්නේ අපේ ධර්මයේ විස්තර කරන්නේ. එහෙනම් විද්‍යාඥයෝ වෙනම පාත් එකක වෙනම පාරක ගිහිලා ඒකත් ඒ ගැන යම් කිසි අධ්‍යයනයක් කරනවා. මේ මිනිසුත් ඉතින් අය අපි තුමු ඔන්න පෙරභව කියන කට්ටියකින් හම්බ වෙනවා. ඒව ගැන යම් කිසි පරිශන පවත්වනවා. අනම්ම නම් ඉතින් ඊළාට අර near death experience කියලා මේ මරණාසන්න දේවල් ගැන ඒගොල්ලෝ පරිශන කරනවා. ඉතින් ඒගොල්ලෝ අර පෙනෙන යම් කිසි instruments ටිකක් කරහා යම් කිසි උපකරණ හරහා ඒගොල්ලෝ යම් ඒගොල්ලන්ගේ ප්‍රදේශයෙන් කරගෙන යනවා. ඉතින් මේක සම්බන්ධ වෙන්නත් පුළුවන් මේ එකිනෙකට මොකක්ද ඒකට කියන්නේ මේ ප්‍රයෝගී වෙන්නත් පුළුවන්. හැබැයි තාම මේක හම්බුනේ නැවුනහම මේකත් එක පරස්පර වෙන්නත් පුළුවන්. අපි හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් අපි හිතනවානේ හැම තිස්සෙම දැන් බුද්ධ ආගම ඇත්ත. එහෙමද අපි හිතන්නේ. දැන් මේ ඇත්ත කියන බුද්ධාගමේදී හැබැයි මේකට තව එකතු වෙච්ච කැලිත් තියෙනවා. ඒකනම් පොඩ්ඩක් පොඩ්ඩි නිකන් මේකත් තියාගන්න ඕනේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් සූත්‍ර දේශනාවල ඒ කියන්නේ ඇතම් කොටස් ඒ කියන්නේ දැන් අනාලයෝ ස්වාමීන් වහන්සේ එහෙම හොඳ වැඩක් කරනවා. ඒ කියන්නේ දැන් තේරවාද ත්‍රිපිටකයයි ඊළඟට චීන තියෙන ආගම කියලා යන්නේ ඒකෝත්තරික ආගම දීර්ඝ ආගම විදිහට කියලා ඒ පොතුයි. ඉතින් මේවා අතර යම් සංසන්දනයක් කරලා බලනවා. එතකොට ඉතින් කතකින් මේකේ සෑහෙන පමණකට දැන් මෙහෙත් හරි දෙයක් ලියවිලා අර පැත්තේදීත් කියන්නේ සම්නිකර්ම මේ ස්වාධීනවනේ වෙලා තියෙන්නේ. අපි දුමු ලංකාවේදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ වෙනවා. ඊට සමාන්තරව ඔන්න තවත් තැනක ඉන්දියාවේදී ඔන්න ග්‍රන්ථාරූඪ වෙනවා. එහෙම කිව්වම අපි ඊට අසන්න චීනයේදී ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා. ඒතර මේ ඔක්කොම ටික මේ ආයි අපිට සංසන්දනය කරලා බලුවාම යම් කෙසේ දෙයක් හම් වෙනවනේ සාරයක් වශයෙන් මේ ඔක්කොම සමානයි කියලා. එහෙමනම් අන්න සමානයි කියලා ගන්න පුළුවන්. හැබැයි ඔය තියෙනවා යම් යම් කොටස් පසු කාලීනව එකතු වෙලා. ඉතින් යම් යම් පිරිස එක එක යම්සි මතයක් දානවා. ඒක මේ කැලලට දානවා. ඉතින් ඒගොල්ලෝ තව මතයක් දානවා. ඒක මේ කැලලට දානවා. එතකොට අන්න ඒවා පොඩ්ඩක් බැහැර කළා අර සාරය ගන්න ඉතින් අපි පොඩ්ඩක් යන්න වෙනවා. ඉතින් ටිකක් අමාරුයි. ඉතින් අද කාලේ හරියටම මෙන්න මේකමයි ස්පිරිට් එක. මෙන්න මේකමයි බුද්ධ වචනය කියලා ඉතින් එහෙම ගන්න ගියාම පොඩ්ඩක් පැටලෙන්න දැන් තියෙනවා. තේනින්ද ඉතින් අපිට දැනට ඉතින් තේරවාද ත්‍රිපිටකය අසුර කරගෙන නැත්නම් තේරවාද සූත්‍ර පිටකය විනය පිටකය ඒවා සම්බන්ධයෙන් අපි යම් පමණකට මේ විශ්වාසය තියාගෙන යන එක තමයි ඉතින් නුවරට හුරු. දන්නේ නැහැ මම එච්චරම ඒ කියන්නේ මේ මම කැල්කියුලේෂන් කරන්න ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ මන්ද මට ලොකු ඉන්ට්‍රස්ට් එකක් නැහැ.
නැහැ එහෙම කියලා නැත්නම් මට එහෙම අහුවෙලා නැහැ.
නැහැ බෑ අග්ගඤ්ඤ සූත්‍රයේදීම අර මහත්තයා කිව්වා වගේ අර මිනිස්සු මොකද්ද බ්‍රහ්ම ලෝකයෙන් එන කතාව බ්‍රහ්මියෝක එන කතාව ඒව හැම යම් විස්තර කීමක් තියෙනවා. ඊළඟට අර සත්ත්ව සිරියුග්ගමන සූත්‍රයේ එහෙම කියලා තියෙනවා. සූර්ය හත් දිනක් පහළ වෙනවා ය මේක ඊළඟට සම්පූර්ණයෙන්ම මේ වෙලා යනවා ය. එවැනි කීප කතාවක් තියෙනවා.
අර ඔප්පු කරන්න බැරි දේවල් නේද? ඒ කියන්නේ වැරදි කියලා ඔප්පු කරන්න බෑ. දැන් මේ යොදුන් ගණන් වලින් කියලා තියෙනවා කියලා එහෙම ගණන් නැත්තම් එහෙම දෙයක් තියෙනවා කියලා අපි ආගෙන පසු කාලෙන් දේවල් වලින් අරගෙන බලන්න කිව්වොත් මිනිස්සු ඔයයි පරිශන කරන්න පුළුවන් නේද?
නේද කට්ටිය අපිත් එක්ක වාද කරන්න
එන්න. ගණන් කියපු නැති දෙයක් ගැන දැන් මෙයාට හරකින් කියන්නේ
පුළුවන් ඊට වඩා හොඳයි ආනාපාන සතිය වඩන්න කියලා. ඔය කියන්න කියලා වටලෝ ගන්නවා. ඉතින් මේක මේ පේන දේ දැන් අත්දකින්න පුළුවන් දේ. ඇත්තටම ඒ කියන්නේ දැන් මිනිස්සු කොච්චර උත්සාහවත් වුණත් තාම දිවි ලෝකෙටවත් ගිහිල්ලා නැහැනේ. මේ ළඟ තියෙන එකටවත් මේ රොකට් ටැග් ගියයි කියලා කියන්නේ නැහැනේ තාමනේ. ඉතින් මේවා ගැන හැබැයි මේ දැන් දහමේ ගත්තොත් ඒක සක්සුදක් වගේ දිනවනේ මේ මෙන්න මේක මේ දැන් අපි දැන් දැනත් දැනුත් කතා කරේ වනේ චාතුම් මහරජී කියලා එකක් පෙන්නනවා තුසිත දිවි ලෝකේ කියලා තව එකක් පෙන්නනවා තාවතින්සේ කියලා මේවා ටිකක් එකතකින් බලහම සෑහෙන දුරට දැන් තහවුරුයි කියන්න පුළුවන් අපි ඔක්කොම ටික මේක බැහැර කරන්න බැහැනේ මේ තාමත් විද්‍යාවෙන් මේ මේවට ගිහිලා නැහැනේ තියනවා කියලාවත් තහවුරු කරගෙන නැහැනේ තේින්ද හරි අමාරුයි ඉතින් මේ ඔක්කොම විද්‍යාවෙන් යම් කාලයක තහවුරු වෙයි කියලා හිතන්නත් ඉතින් අමාරුයි නේද
මේ
යොදුනත් හරියට තියද
කියලා
හරියටම දැක්කත් නෑ. මෙහෙම දෙකුත් තියෙනවා. ඕකෙන් අරගෙන
මේ ගණන් හදලා අනිත්
පස්සේ කාලෙක අනිත් පැත්තට යන්නේ කියලා කියනවා. පස්සේ කාලෙක කියනවා අනිත් පැත්තට යන්නේ කියලා.
මේ වැඩි
ටික අපි ගන්නවා. කොහෙන්ද ඒක ගන්න අපිට ගන්න. ඒක තමයි. ඒක තමයි මරස් දෙන්නේ මේ කියන්නේ විද්‍යාවෙන් කරන සොයා ගැනීම ඒකාන්ත වශයෙන් සත්‍යයි කියලා අපි බාර ගන්න අවශ්‍ය නැහැ. ඒකට අපි යම් ඉඩක් තියාගන්න තියෙන්නේ මේවා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් විද්‍යාවේ ඊළඟ විද්‍යාඥයෝ උත්සාහ කරන්නේ මේ ඉතින් පරණ දෙයට වඩා අලුත් දෙයක් හදාගන්නනේ නැත්නම් අලුත් දෙයක් ඉස්සරහට ගන්නනේ. ඉතින් එතකොටනේ පරණ මත අනිවාර්යයෙන්ම වෙනස් වෙවි. ඒ නිසා අපිට ඒකාන්ත වශයෙන් මේක ඇත්තයි කියලා ඉතින් ගන්න එක සුදුසු නැහැ ඉතින්. ඉතින් හැබැයි විවෘත මනසක් තියාගන්න එක හොඳයි ඉතින් හැබැයි.
ඔක සංසන්දනේ නොකර ඉන්න එක තමයි
වඩා සුදුසු.
මොකද දැන් මේ කියන්නේ දැන් ඔය එක පැත්තකින් සවිනා සේ බුද්ධ වචනෙත් එක්ක අපිට මේක සංසන්දනය කරන්න බෑනේ හරියට නිකන් අර. දැන් අපි දන්නේ ලෝකෙ ගැන විතරයි. එතකොට හරියට අර කවුරු හරි මාත්‍යෙක් එකපාරක් කියනවා ලෝකේ ගැන දැනීමක් තියෙනවනේ යම් කිසි. හැබැයි මේ විශ්වය ගැන දැනීමක් නැහැ. අන්න ඒ වගේ තමයි කොච්චර අපි ඉගෙන ගත්තත් අපිට දැනගන්න පුළුවන් පරමන අර
පරාසය බොහොම පොඩි.
පොඩි ලෝකේ නිකන් විශ්වය ඇතුලේ ලෝකේ ගැන දැනගත්තා වගේ ප්‍රමාණයක් තමයි
දැනගන්නේ. අපි නිකන් අර ලිම්මැඩියා වගේ තමයි මේ ලිංගයේ තියෙන කොටස අපි දන්නවා. ලිංගෙන් එළිය දෙන ඒවා අපි දන්නේ නැහැ.
ඉතින් ඒකින්ද ඔක සංසන්දනය නොකර ඉන්න එක තමයි හොඳම වැඩේ සවිනස. දැන් විද්‍යාවෙන් ඉස්සෙල්ලාම ඉතින් කියන ලෝකේ රොටියක් වගේ කැටලිය. ඊට පස්සේ එක එක රවුම් කිව්වහම උටල්ලගෙන ගහන. එහෙම එහෙම නේ සවිනස ඔක පරිවර්තනය වෙන්නේ. ඉතින් ඔය දැන් ඩාවින් වාදේ හරි මොනවා හරි තව කාලයක් යනකොට ඒක බොරු වෙන්න
පුළුවන්.
ඊට පස්සේ පරමාණු පොඩි මනුව කිව්වා. ඒක දැන් ඒක වෙනස් වෙනවා. එහෙම එහෙම ඉතින් හැම වෙලේම පරිවර්තනයකට යන ගමන අලුත් දේ වා ගන්න සමහර විට වැරදි පාරට යනවා වෙන්නත් පුළුවන්. කාලයක් ගියාම ආපහු හැරිලා එන. ඉතින් ඒකින් ද ඔය දෙක සංසදේන කරන එක
වෙලාවට හොඳයි. එහෙනම් අපි සංසදේ නවත්තු. හොඳයි. එහෙනම් ඉතින් අපිත් සැහැල්ලුවක් සාකච්ඡා වේදුනා. මම හිතනවා අදට ප්‍රමාණවත් කියලා. එහෙමනම් අපි මෙතෙක් එකතු වෙලා ධර්මයේ පැත්තෙන් යම් සාකච්ඡා පවත්වීම තුළින් අපි තුළ සංසාර බිය සම්බන්ධයෙන් යම් බියක් ඇති කර ගැනීම තුළින් යම් ආකල්පයක් ඇති කර ගැනීම තුළින් ඒ වගේම සංසාර දුකින් අත මිදීම පිණිස යම් කිසි ධෛර්යයක් ඇති කර ගැනීම පිණිස තුළින් අපි යම් කිසි කුසලයක් ඇති කරගත්තා නම් ජනිත කරගත්තා නම් ඒ සියලුම කුසල් අපි දෙවියන් ඥාතීන් අතර සියලු දෙනාත් එක්ක බෙදා හදා ගමු. එත්තවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං